කුසලස් උපසම්පද අනුග්‍රහ පදනම් විසින් ගිහි පිරිසක් උදෙසා සිදු කරන්ට යෙදුනා වූ ඒ සදහම් සාකච්ඡාවක කරන ලද පටිගත කිරීමක අප පදනම් විසින් ඔබ වෙත ඉදිරිපත් කරනු ලබනවා එම සිදු කරනු ලැබූ සදහම් සාකච්ඡාව. එෙහිදී ඉදිරිපත් කරනු ලබන ඒ සදහම් කරුණු අපි ඔබ වෙත මේ ආකාරයෙන් ගෙන එනවා. ඔබගේ දැනුවත් වීම පිණිස කුමද්ද තථාගත සම්මා සම්බුදුපියාණන් වහන්සේ දේශනා කරනු ලැබූ කුසලය, කුමද්ද භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව, කුමද්ද බුදුරන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ තමගේ ශ්‍රාවකයන් උදෙසා කියන කාරණාවන් ඉදිරිෙහිදීත් අපි ඔබ වෙත මෙම සදහම් සාකච්ඡාව මගින් ඉදිරිපත් කරනු ලැබූ එම කොටස්වල පවතින අන්තර්ගතය විස්තරාත්මක වශයෙන් සූත දේශනා ඉස්මතු කරමින්ම පිරිසිදුව භාග්‍යතුන් වහන්සේගේ ඒ බුද්ධ වචනය, ඒ සූත්‍ර විනයට අනුවම ඔබටත් දැකගත හැකි පරිද්දෙන්ම කොටස් වශයෙන් ශික්ෂාපද තියෙන තැන් සහිතවම අපි ඔබ වෙත ඉදිරියේදී තවත් සදහම් මාතෘකාවන් යටතේ නොයෙක් කාරණාවන්, නොයෙක් මිත්‍යා දෘෂ්ටීන්, මේ මිනිස් සමාජය තුළ පැතිර පවතින නොයෙක් ආකාර මිත්‍යා මත, මිත්‍යා දෘෂ්ටීන් වරදවාගත්තා වූ ක්‍රියාවන්, වරදවාගත්තා වූ වරදවා පිළිපදින නොයෙක් ක්‍රමවේදයන් ගැන සූත්‍ර විනය අනුසාරයෙන් තථාගතයන් වහන්සේගේ අවබෝධයට අනුවම ඒ අවබෝධය ඉස්මතු කරමින්ම ඔබට දැක බලාගත හැකි ආකාරයෙන් ඉදිරිෙහිදී පිළිවෙලින් ඒ සදහම් මාතෘකාවන් යටතේ අපි ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙනවා. එසේනම් ඔබ වෙත මේ ආකාරයෙන් මේ කොටස් වශයෙන් ගෙනෙනු ලබන මේ සදහම් කතාව ඔබ අසන්න, අහලා ඔබ දරාගන්න ඔබේ ආයුතු කෝණය, ඔබ ගමන් කළ යුතු දිශාව කුමක්ද කියන එක ඔබ වටහා ගන්න.
පපු පූජාවනේ දැන් මේ දැන් කවුරුද අතෝක කියලා තියෙන්නේ? ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දෙයක්ද?
දැන් එහෙම කියලා තමයි සම්මාදක්.
හරි, එහෙම කියලා තමයි. එතකොට
5000යි කපු.
හරි තාත්තා. එතකොට මේ දැන් ඔක කවුද දේශනා කරලා තියෙන්නේ? තථාගතයන් වහන්සේ කියලා තියෙනවද? නැහැනේ නේ, මම නම් දන්නේ නැහැ. මට කොහෙවත් දහම් විනය තුල කිසිම දායක කිසිම තැනක මම හිතන්නේ ඔබලත් මේ සූත්‍ර විනය හැදෑරුවොත්, ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ අවබෝධය වූ මේ ධර්මයේ විනය බුදුරණන් වහන්සේ මේක කරන්න, මේවා කරන්න එපා, මේවා නිවැරදි දේවල්, මේවා වැරදි දේවල්, මේවා දොස් සහිතයි, මේවා නිදොස්, මේ දේවල් කුසල්, මේ දේවල් අකුසල්, මේ දේවල් පින් සිද්දනවා, මේ දේවල් පව් සිද්දනවා කියලා මේවා කුසල් අකුසල් කියලා විභේදනය කළා, සියල්ල දේශනා කළා තියෙනවා. එතකොට එහෙම දහම් දේශනාවේ අද වෙනකන් මම දැකලා නැහැ ඔහොම පැනවීම. ඒවා තථාගතයන් වහන්සේලා දේශනා කරපු දේවල් නෙමෙයි, පසුකාලීනව මේ සම්ප්‍රදායෙන් හෝ පරම්පරාවෙන් හෝ එක එක සම්ප්‍රදායවල තියෙන්නේ. යම් ගමක තියෙනවා සම්ප්‍රදායක්, ඒ ගමේ සම්ප්‍රදාය වෙන ගමක නැහැ. අන්න ඒ වගේ මේ එක එක සම්ප්‍රදායවල් හදාගෙන තියෙනවා. පසුකාලීනව මේ පැවිද්දෝ නේ වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලා කියන්නේ දැන් ඔය දෙවනි ධර්ම සංගානට හේතුනේ නේ. ඒගොල්ලෝ සම්ප්‍රදායක් ඇති කරගත්තා භික්ෂුන් වහන්සේලා මිලමුදල් පරිහරණය කළ යුතුයි, මිලමුදල් පිළිගත යුතුයි, මිලමුදල් පරිහරණය කරගත යුතුයි. නමුත් භාග්‍යතුන් වහන්සේ මොකද කියලා තියෙන්නේ? ඒවා අකපයි. මේවා පූජා කරන කෙනාටත් පව් සිද්ධ වෙනවා, පිළිගන්න කෙනාටත් අපාගාමී පාපයක්. එතකොට තථාගතයන් වහන්සේගේ දහම් විනය දේශනාව තුළ අකප දෙයක්, පාපී දෙයක්, අපාගාමී වෙන දෙයක් අර වජ්ජිපුත්තක කියන පරම්පරාව, වජ්ජිපුත්තක කියන භික්ෂුන් වහන්සේලා දෙවනි ධර්ම සංගානට හේතුණු දස අකපවස්තු පනවගත්ත භික්ෂුන් වහන්සේලා බුදු සසුන නමින් උන්වහන්සේලා සම්ප්‍රදායක් හදාගත්ත මිල මුදල් පරිහරණය කැපය. ඉර මුදුන් වුණාට පස්සේ දෑඟුල අඟල් දෙකක් ඉරවරට යනකොට ආහාර වළඳන කැපය. කියන්නේ දවල් දෙක තුන වෙනකන් ආහාර වළඳන කැපය. ඒ වගේ දෑඟුලක් කියන්නේ අර ඒ බලන ක්‍රමයෙන් අඟල් දෙකක්, කියන්නේ ඉර මධ්‍යහනේ නම් මුදුන වෙන්නේ හේවනල්ල මෙහෙම නම් අඟල් දෙකක් මෙහෙට යනකන් කැපයි. ඒ කියන්නේ අවරට යන අවරට ගිහිල්ලා. ඒ වගේ මේ ඒගොල්ලෝ හදාගත සම්ප්‍රදායල් තියෙනවා. ඒතොර තාත ඒ වගේ තමයි. එහෙම එහෙම වෙනකොට දේවදත්ත තමයි පළවෙනි සම්ප්‍රදාය හදන්න හැදී බුදු ශාසනයේ නමින් නේ. භික්ෂුව ශ්‍රාවකෝ ජීවිතය පවතින තා මස් මාංශ වැළඳීමේ, දියගොඩ මස් වැළඳීමේ වෙම්විය යුතුයි නේ. දිව්‍යදිතේ අරණ්‍ය වාසී විය යුතුයි, දිව්‍යදිතේ තුන්සිරම වාසී කළ යුතුයි, පාංශුකුලික යුතුයි, පින්ඩපතේ යපි යුතුයි. ආදි වශයෙන් අංග පහක් පැනෙවුවා දේවදත්ත. ඒ එයාගේ සම්ප්‍රදාය, එයා තමයි මේ බුදු සසුනේ පළවෙනියෙන්ම විනාශකාරී වැඩපිළිවෙල ගෙනැල්ල තථාගතයන් වහන්සේගේ ධර්මයේ වගේ ධර්මයක් හදලා, විනය වගේ විනයක් හදන්න හදපු පාපී නිරේගාමි චීවරධාරී දේවදත්තය කියන්නේ නේ. නමුත් තථාගතයන් වහන්සේ ගිහි ජීවිතේ රස්සිනානේ ඒකයි. එතකොට මතක තියාගන්න මේ ඒ කාලේ ඉඳන් පැනුණු දේවල් ඒ පළවෙනි සම්ප්‍රදායේ දෙවනි සම්ප්‍රදාය ප්‍රබලව ආරම්භුනේ වජ්ජපුත්තක භික්ෂුනාසලාගෙන් දසයකප වස්තුව අපිට ආහාරත් එක්ක මිශ්‍ර කරනගෙන ලුණු දෙන පින්ඩපාතේ මේ ලුණු එහෙම මදි නම් අපිට ලුණු මිශ්‍ර කරගන්න එහෙම එකක් නෑ අපිට අවැර ලැබුණ දෙයින් අපි භුක්ති විඳිය යුතුයි. එතකොට මේ ලුණු මිශ්‍ර කරගෙන වලඳන්න යාලා අඟක ලුණු තියාගෙන ආහාර පිණිස අඟක ලුණු තියාගෙන බෙහෙත් පිණිස නෙමෙයි. ඒ වගේ අර 10ක් ගෙනවවා අකප දිවිරිතේක මාස් මාෂන වෙලෙදිත් ආදි වශයෙන් අංග 10ක් දන්න ඇති කට්ටිය. එතකොට මේ මිල මුදල් පරිහරණය කළ යුතු මේක කැපයි ආදි වශයෙන් වජිපුත්තක විශ්වනාසල හැදුව දෙවනි පරම්පරාව සම්ප්‍රදාය. ඊට පස්සේ ඒත් එක්කම බිහි වුණා මහායාන කියන අද ඔය ලෝකේ තියෙන මහායාන සම්ප්‍රදාය. ඒක නැති දෙයක් නෑ. හරිද? ඒක ඕන දෙයක් පුළුවන්. එතකොට දැන් ඔබලා බලන්න ඕන තථාගතයන් වහන්සේගේ බුදුසසුනේ. දැන් සම්බුදු රජාණන් වහන්සේ සම්බුදු රජු කියන නමෙන් අපි කියනවානේ. ඈ රජතුමෙක් නේ අපි. ඒ රජෙක් නම් ඒ රජාගේ එක විවස්ථාදායකයි. ඉතින් නිකන් ඔයාලට තේරෙනවා ජනිකෝ. එක අනපනතයි තියෙන්නේ. ඒ තමයි ධම්ම විනය. විවස්ථා නීතිපනත. මේ විනය කොටස තියෙනවා, සූත්‍ර කොටස තියෙනවා. ධම්ම විනය. ඒ තථාගතයන් වහන්සේ පනවපු ධම්ම විනය තුල කෙනෙක් ඒක ඉක්මවා කටයුතු කරනවා නම්, ඒකට ආගන්තුක දෙයක් එකතු කරනවා නම් ඒ සවම මරණ මත නිරේ ඒකාන්ත කොට පනවන තථාගතයන් වහන්සේ චුල්ලග්ගපාලි දෙවනි පොත් වහන්සේගේ සංඝ බේදකත්තන් දෙකේ ඒකාන්ත කොට පනවන ඒකාන්තේ මරණ මතේ ඒ නිරේගාමි පවක් සිදුනවා කියනවා. කිසිම කෙනෙකුට කිසිම හේතුවක් මත ඒකට පිළියම් කරන්න බෑ කියනවා. මොකක් කරොත්ද? තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ වගේ ධර්මයක් එකතු කළොත් විනය විනය කිව්වේ අකුසල් මේ පව සිදුවෙන පදනමේ මෙම්මියම් පිණිස පවතුපු ශික්ෂාපද තියෙනවා. මේවා පව් මේවා පෞරස් වෙනවා මේවා අපාගාමී වෙනවා මේවා නිවනට උපකාර වෙන්නේ නැහැ කියලා ඒ පදනමේ මෙම්මීම් පිණිස අපිට පනවපු නීති තියෙනවා. ශික්ෂාපද හික්මීම් පිණිස පනවපු නීති අනපනස්. ඒතොර මෙන්න මේවට කියනවා විනය කියලා. විනය කියන එකේ අර්ථමයි අකුසලයේ මෙම්මීම් පිණිස පනවන නීති. විනය වෙම්මීම. හරි? එතකොට මේ මෙන්න මේ පාපයක් සිදුවෙන අකුසලයක් සිදුවෙන බුදුසසුන අතුරුදහන් වෙලා යන හේතු වෙන කරුණු වෙන්කිරීම පිණිස පනවපු නීති ශික්ෂාපද තියෙනවා. එතකොට මෙන්න මේකට කියන විනය කොටස අරහත් ඵලයෙන් සැනසෙන්නේ සතර පායේ නිදහස් වෙන සෝතාපන්න වෙන ආදී මේ පණෝපු ධම්ම කොටස තියෙනවා. චතුරාර්ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස දේශනා කොට වදාළ න්‍යාය පරයය තියෙනවා. ඒකට කියනවා ධම්ම කොටස. ධම්ම විනය. ඔච්චරයි මේ විවස්ථාදායකය. තථාගත සම්මා සම්බුදු රජුන්ගේ. හරි? ඒ එකම එක රජයයි. තව කෙනෙක් නැහැ මේකේ. සෙන්පතිය හිටියා කවුද? සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ. අනුබුදු උත්තමයන්. තථාගතයන් වහන්සේම කියන අනුබුදු සාරිපුත්තයෝ. ඒ නිසා මතක තියාගන්න ඒ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ නොපනෝපු දෙයක් කවුරු හරි පනවනවා නම් තථාගතයන් වහන්සේ මේ දේ කරන්න මේ දේ කරන්න එපා කියලා පනවලා තියෙනවා. කෙනෙක් මේ දේ කරන්න එපා කියපු දේවල් කරමු කියලා පනවලා තියෙනවා නะ. ඒව එකතු කරලා තියෙනවා නะ. සම්ප්‍රදායක් විසින් හරි වේවා මොකක් හරි විසින් ඒ සැවම මරණින් මත්තේ අපාගාමී වීම පිණිස මිසක් කිසිම දායක මනුෂ්‍යපතේ කියන සුභිතිටවත් එන්න වෙන්නේ නැහැ. නමුත් පසුකාලීන 1000 අවුරුදු 1800 කට ඉතර කලින් ඔය දුටුකරතුමත් මැරිලා මල්ලි ඒ රජතුමත් මැරුණට පස්සේ ඊට පස්සේ පරම්පරාව බිහි වුණා මේ රටේ. ඒක මීට අවුරුදු 1900 කට වගේ කාලෙක තමයි ඒක ස්ථීරව පිහිටියේ. මීට අවුරුදු 1900 කට අතීතයක් එක එක පින්කම් පදනමට හැරුණා. පින්කම්. එතකොට බුදුසසුනේ පින්කම් තියෙනවා. බුදුසසුන කියන්නේ මොකද්ද? වචනේ අර්ථය. බුදුසාසනය කියන්නේ මොකද්ද? භාගතුනාසේ මේවා කරන්න මහණෙනි. මේවා කරන්න එපා. ගිහියෝ පැවිදි පිරිස් ජනයාට දෙවියන් සහිත මේවා කරන්න එපා. මේවා නිවැරදි, මේවා වැරදි. මේවා යහපත පිණිස හේතුනෝ, මේවා අයහපත පිණිස හේතුනෝ ආදි වශයෙන් දේශනා කරපු ධර්මයේ විනයට කියනවා බුද්ධ ශාසනයෙහිවත් භාගතුනාසේගේ අනුශාසනාව. බුද්ධ අනුශාසනාව, බුද්ධ අනුශාසනාව තථාගතයන් වහන්සේගේ අවබෝධයට අනුව කරන ලද දේශනාවට කියනවා බුද්ධ ශාසනය. ධර්මයේ විනය. හරි? එතකොට කෙනෙක් යම් පුද්ගලයෙක් ඒ පුද්ගලයා දෙයියෙක් වෙන්න පුළුවන්, මිනිහෙක් වෙන්න පුළුවන්, මිනිහ අතර ඉන්න පැවිදි ගිහි මොකෙක් හරි වෙන්න පුළුවන්, යම් පුද්ගලයෙක් වෙන්න පුළුවන්, කවුරු හරි අන්නේ සර්වඥයන් වහන්සේගේ මේ බුදුසසුනේ නිර්මාතෘ, මේ බුදුසසුනේ ආඥාපති, ඒ ශ්‍රේෂ්ඨ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ විනය කියන පදනමේ වෙන්ුණු දෙයක් පනවනවා. ඒ බුදුරණාහිමි දේශනා කරන ඒකාන්ත නිරේගාමි පාප කර්මයක්. එතකොට තාත්තේ ඇහුව ප්‍රශ්නේ කපුරු පූජා. තාත්තා මේක ඔබ හොයලා බලන්න බුදුරණාහිමි මේක කරා. කොහේ හරි තියෙනවද? සාරිපුත්තනාහිමිලා මේවා කරලා තියෙනවද? මහා මොග්ගල් වහන්සේ මේව කරලා තියෙනවද කියලා හොයලා බලන්න. ආනන්දයන් වහන්සේ කරලා දිනා නැහැ නේ. එහෙමනම් එහෙනම් මොකද්ද අපිට අපි මේ කියන පදම නිවැරදිද වැරදිද? එහෙනම් ඒකාන්ත කොට දරා ගන්න දහම් විනය තුල එහෙම දෙයක් නැහැ. දහම් විනය තුල තියෙනවා සිව්පස පූජාව. දැන් අටපිරිකර පූජායම තියෙනවනේ නේ. අටපරික්කාර එහෙම තියෙනවනේ. ඒක කොහෙද තියෙන්නේ? බුදුරණාහි නම් පණවල නැහැ. සූත්‍ර විනය දේශනාවේ කොහෙවත් නැහැ. සූත්‍ර විනය නිතර නිතර පණ උපදී තමයි මොකද්ද? සිව්පිරිකරනේ, පිණ්ඩපාතය, චීවර, සේනාසන, ගිලානපත්‍ය. මෙන්න මේ කියන කොටස් හතරට යටත් වුණු අපෝපස්ථාන උපකාර අනුග්‍රහය දක්වන්න කියනවා ගිහි ජනතාවට. සතර පිරිකරක් තමයි බුද්ධ ශාසනයේ තියෙන්නේ. අට පිරිකරක් නැහැ. අට පිරිකරයිද කොයි පිරිකරද? අර චීවර කියන කොටසත් එක්ක පැනවෙන පිණ්ඩපාතය කියන කොටසටයි දෙක. පාත්‍රයයි මොකටද? පිණ්ඩපාතයටයි තියෙන්නේ. වාජිනේ මේ තියෙන්නේ. මේ පාත්‍රේනේ. මේක සිව්පිරිකර එක කොටසක්. දානීය කියන තැනට පිණ්ඩපාතය කියන තැනටයි තියෙන්නේ එක කොටසක්. දැන් පිණ්ඩපාතය භික්ෂුවක් යන්න යට පාත්‍රයක් තියෙනවනේ. ආ ඒ පාත්‍රේ දානීයටයි තියෙ කොටස. පිණ්ඩපාත කියන බුදුරයන් වහන්සේ පනවන්නේ එහෙම. නේ චීවර කිව්වහම චීවර කොහම මොනවදයි තියෙන්නේ? ඉඳි කටු, නූල් බෝල, කතුර නේද? කටිනේ කටිනේ අද කියන එක නන් නෙවෙයි. ඔය සිවුරු මහන මැෂින් එක ඒවා ඒ ඔක්කොම අයිති චීවර කියන සිවු පිරිකරේ. ඊට පස්සේ සේනාසන නේද? ඔය උළු කැටය පූජ කරත් ඒක සේනාසන පිරිකරක්. ෂීට්ටය පූජ කරත් එහෙම. මේක ලයිට්ටය පූජ කරා. බල්බ් එක විදුලි බිලක් ගේනවනะ, වැසිකිලි බ්‍රෂ් එකක් තියෙනවනะ, පාපික්කයක් මොන හරි පූජ කරනවනะ. මේ ඔක්කොමයිදී පාපිස්සක් ඇතිරිල්ලක් නේද? මේ ඔක්කොමයිදී සයනාසන. වාසය කිරීම පිණිස පවතින ඒ නිවෙස්ණය තුලදී පරිහරණය කරන දේ. සීතලකින් වහගන්න කයද මේ තුන් සිවුරෙන් තමයි පිරායේ සීතල වහගන්නේ. ඔක්කොම කරගන්නේ මේ තුන් සිවුරෙන්. එදා බුදුරජාණන් කාලේ එහෙම තිබුණේ නැහැ. අපි මේ තුන් සිවුර තමයි අපේ කය වැහුවේ. අපේ සීතල නසාගත්තේ අපි මේ දෙපර සිවුර හෝ තනිපර සිවුර හෝ පොරවගෙන. හොඳේ ඒක භාග්‍යතුන් වහන්සේත් එහෙමයි. දහම් විනයට රතුණු පැවිද්දොත් අදරත් එහෙමයි. එදත් එහෙමයි. කොහොමවත් ලෙඩ වුණාම පණවපු ගිලාන එහෙම තියෙනවා. චීවර වර්ග තව ඇතිරිලි තියෙනවා. පරණ ඇඳ ඇඳ ඒකට මේ පණවන ඇතිරිලි තියෙනවා. ඒ අරින්න එච්චරයි. ඇතිරින් පිණිස ඒක කැපයි. එතකොට පැහැදිලි තාතා? එතකොට කප්පු කියන එකක් බුදුසසුනේ නැහැ. ඇත්තම නැහැ. ඔවා අකුසල. ඔවා බුදුරණන් හස දේශනා කරපු දේවල් නෙවෙයි. හැබැයි මේවා මේ එක එක ඔවා කරන සාමිනාසල් ගිහිලා කියලා ප්‍රශ්න ති කරගන්නත් එපා. හැබැයි මම මේ කියන්නේ බුදුරණන් හස දේශනා කරපු දේ තුල හොම දෙයක් හැනෙන්නේ නැහැ කියලා. හරි? කිව්ව කියලා මට ප්‍රශ්නකුත් නැහැ. මොකද මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකේ. මට මේ ලෝකෙම නැතුණත් කමක් නැහැ. මම සත්‍ය වූ ධර්මයේ විනය කියලා. මට ප්‍රශ්නයක් නැහැ. නමුත් බුදුරජාණන්සේගේ දහම් විනය බලා අහන්නේ. ඒක මම කියනවා ඕන තැන ඕන විදිහකට සත්‍ය වූ දේ. ඒ භාග්‍යතුන් දේශනා කරපු දේ විතරක්. ඒකෙන් ඇරෙන්න නම් වෙන දෙයක්, මගේ දෙයක්, මගේ වැටහීමක්, මගේ අවබෝධයක් නම් මගේ ජීවිතේට මම මේ කටින් කියලා නැහැ. ධර්මයේ විනය නම්. හොඳේ ධර්මයේ විනය නම්. කවදාවත් ධම්ම විනය නම්. ඒක දහම් පදයක්. භාග්‍යතුන් දේශනා කරපු දෙයක් නම් අපි කියලා නැහැ. ඒක මතක තියාගන්න. ඒ නිසායි කියන්නේ මේවා ප්‍රශ්න කරගන්න නෙවෙයි, ඔබලා නොදන්න නොදැන කරන පව්වලින් වැළකෙන්නයි මේක කියන්නේ. නොදැන කරන පව්වලින් වැළකෙන්න. බුදුරජාණන් පනවන ඒකාන්ත කොට මේ බුදු ශාසනයේ අතුරුදහන් වෙලා යන හේතු වෙන ප්‍රධාන පිළේ කාරණාවලට අංග 18ක් පනවනවා. 18න් 9ක් තියෙන්නේ ඒකාන්ත මේ බුදු ශාසන අතුරුදහන් වෙලා යන හේතු වෙන කාරණා. ඒක තමයි සද්ධම්ම මේ අන්තරදහන මේ සසුන අතුරුදහන් වෙලා යන හේතු වෙන පදන මේදී කාරණා 9ක් පැනවෙනවා. ඒකෙන් මම කිහිපයක් කියන්නම්. ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ විසින් දේශනා කරපු මේ අනුශාසනාව, මේ ධර්මයේ විනය, මේ ධම්ම කියන දේ. ඒකෙන් බහැරුණු දෙයක් මෙයයි ධර්මයේ, මෙයයි විනය ධර්මයේ කියලා දෙනවා. ධර්මයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ වගේ ධර්මයක් කියාගෙන යනවා නම් ඒක මේ බුදු සසුනේ අතුරුදහන් වෙලා යන. ඒ වගේම සසුන මිනිස් ජනයා, දෙව් මිනිස් ජනයා අතරින් මනසියාම් පිණිස පවතින පළවෙනි කාරණාව. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විනය වගේ විනයක්, ශික්ෂාපද සහිත මේවා කරන්න එපා ආදී වශයෙන් පණෝ පදනමින් ඒ විනය වගේ එකක් කියනවා. බුදුරන් දේශනා කරපු දෙයක් නෙවෙයි මේක. බුදුසසුන අතුරුදහන් වෙලා යන හේතුවක්. භාග්‍යතුන් වහන්සේ මේවා කරන්න, මේවා කැපයි කියමින් භාග්‍යතුන් වහන්සේ පුරුදු පුහුණු කරපු දේවල් තියෙනවා. අන්න ඒ පුරුදු පුහුණු කරපු දේ ඉක්මවා වෙනත් ආකාරයක දෙයක් පුරුදු පුහුණු කරනවා නම් අපි ඒක බුදුසසුන අතුරුදහන් වෙලා යනවා කරන අයටත් අපාගාමී පවක් රැස් වෙනවා සුගතිගාමීවත් වෙන හේතු වෙන්නේ නැහැ ඒ දේවල්. කොහොම නමයක් තියෙනවා. එතකොට බලන්න මේ දේවල් තථාගතයන් වහන්සේ කරාද? මේවා භාග්‍යතුන් වහන්සේ කරපු දේවල්ද කියලා කොහේ හරි තියෙනවනම් අන්න ඒ දේ ඔබල කරන්න. මේවා භාග්‍යතුන් වහන්සේ කරපු දේවල් කියලා කොහේ හරි පැහැදිලිව දකින්න තියෙනවනම් ඒ දේ ඔබල කරාට කමක් නැහැ. හැබැයි ඒ දේ තියෙන්න ඕන සූත්‍ර විනය දේශනාවේ, නැතුව මේ එක එක හාමුදුරු කෙනෙක් ලියපු පොතකවත්. ඊට කලින් තව චූටි දෙයක් කියන්න. හරි, දැන් මහා සංඝයා කවුද? මේ මහා සංඝයා බලන්න වයසකයි. එතකොට තරුණය ගැන අහන්න කවර කතාද? මේ චූටි අය ගැන නේ ආත්තම ලොහම කියනකොට මොනුපුරු මිනි පිරිය මොනවා කියන්නේ? මාතුරු
ඉන්නේ සියලුම
හාමුදුරුවෝ. අන්න ඒක තමයි අපිට වැරදුණු තව තැන. ඔක නිවැරදි කරගන්න.
සිරජානන් මහත්තයගේ
කවුද?
මාසත්.
ආ කිය.
අපේ ගෞතම සිරජානන් මහත්තයගේ ධර්මයේ
සාදු සාදු. එහෙමමයි. හොඳේ. දෙව් හෝ බ්‍රහ්ම හෝ මිනිස් හෝ ගිහි හෝ පැවිදි යම් කෙනෙක් තථාගතයන් වහන්සේගේ දහම දැනගෙන ඒ දහමට අනුව හික්මෙනවද, අන්න එයාට කිව්වා සංඝයා. සංඝය කියන්නේ සිංහලෙන්, සංඝ කියන්නේ පාලි, සිංහලෙන් පිරිස. තථාගත ශ්‍රාවක පිරිසට කිව්වා මහා සංඝයා. මහා කියන කාරණා තමයි හාත්පස. හාත්පස කියන්නේ දිව්‍ය හෝ බ්‍රහ්ම හෝ මිනිසුන් අතර ඉන්න මේ තුන් කුලකේ ඉන්න කවුරු හෝ තථාගත ශ්‍රාවකයන්ටයි මහා සංඝයා කියලා කියන්නේ. ඒකේ ආකාර හතරයි. අර සතර පිරිකර වගේ, අට පිරිකරක් නැහැ කිව්වා වගේ. එතකොට මහා සංඝයා කියන්නේ හාමුදුරුවෝ විතරක් නෙවෙයි, මහා සංඝයා කියනවා සතර ආකාරයකට ඉන්න පිරිස. කුමක්ද මේ සතර ආකාරය? භික්ෂු සංඝයා, භික්ෂුණි සංඝයා, උපාසක සංඝයා, උපාසිකා සංඝයා. මේක මගේ වචනයක් නෙවෙයි, අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සෝබෙන්ති කියන සූත්‍ර දේශනාව කියවගත්. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සෝබෙන්ති, සෝබමාන කිරීම. මේ පරිස සෝබමාන, මේ පිරිස සෝබමාන කිරීම ගැන දේශනා කොට වදාළ සූත්‍රයේදී ඒකාන්ත කොට භාග්‍යතුන් වහන්සේ වචනේ පනවනවා. එතකොට ඔයාලා කවුද? මොන සංඝයාද ඔයාලා? උපාසක සංඝයා සහ උපාසිකා සංඝයා. හැබැයි ඔයාලා ඇත්තටම උපාසකයෝද උපාසිකාවද? තමන් දන්නේ. තමන් මං කියන මෙතන එක්කෙනෙක්වත් නැහැ කියලා. සැබෑ උපාසක උපාසිකාව. සත්‍යයි. කියනවනම් අර අම්ම චුට්ටක් මක් හරි එතුකට ඒ වචනේ කොහෙන් හරි ඒක දරාගෙන සාදු සාදේත කිව්ව එක අම්ම හිතලා හරි කවුරුහරි කියලා හරි සූත්‍ර දේශනාවක් හරි කියවන එක දකින්න ලැබෙනවා. එතකොට දැන් ඔයාලා උපාසක උපාසිකවද බුද්ධ ශාසනේ කියන මම කියනවා මන් නම් හිතන්නේ මෙතන එක්කෙනෙක්වත් ඉන්නවා කියලා. අවංකවම කියන්නේ. හැබැයි මේක සිංහල ජාතිය. ඔයාලා අපි සිංහල ජාතියත් මේ තවරු 2500කට කලින් කියන්නේ බුදුරජාණන් ජීවමාන කල්හි මේ ලංකාවට ආපු අවස්ථාවල බුදුරජාණන් සියතින් දානමාන දෙමින් උපස්ථාන කරපු ශ්‍රේෂ්ඨ ජාතියක් හෙළේරෝ. අදින කාලකන්නේ විජයරජුගෙන් ආරම්භ වෙච්ච ඒකනේ අපි අය දන්නේ නේ. කවුද පුතේ අපේ රජ පළවෙනි? ඈ සමාජ අධ්‍යයනයේ පොතේ උගන්වන්නේ කුවේණිය කපුකටින් හිටියා නේද? විජයරජුරෝනේ නේද? එතකොට විජයරජුරෝ කියන්නේ දෙමළ පරම්පරාවේ පළවෙනි පුරුක. මේ සිව් හෙළය කියන මේ යක්ෂ රාක්ෂ නාග දේව කියන ගෝත්‍ර හතනිය යුතු මේ රටේ අතීතයේ අපේ ගෝත්‍ර තුනේ. දැන් භාග්‍යතුන් වහන්සේ ගෞතම ගෝත්‍රයේ නේ, ඔය අගික බාරද්දජ ගෝත්‍ර ආදී ගෝත්‍ර නාම තුන. කාශ්‍යප ගෝත්‍රයේ අතීතයේ මේ මීට අවුරුදු 2500කට විතර කලින් 2000කටත් කලින් දැන් දුටුගරතුමාලේ යක්ෂ පරම්පරා, යක්ෂ ගෝත්‍රිකයෝ එයාලගේ පරම්පරා. හොඳේ, මේ තියෙන මේ දුටුගරතුමාලගේ නිජබිම් දකුණ සහ ඌව අද මේ කියන පද නම මේ විතර නෙවෙයි. දැන් මෙතනින් එහාට ඔය තනිකර යාල කැලෑවල අපේ රාජධානි තිබිච්චේ දකුණු පළාතට. හොඳේ, ඒ නිසා අපේ අතීතය අද අපිටම වැහිලා. මේ අල්ලපුවේට හිටියට අපි දන්නේ නැහැ මේක අතීත සත්‍ය කතාව. මම ඒක දැන් කියන්නේ නැහැ. ඒක ලෝකයට අයිති දෙයක් නිසා, බුදුරජාණන් දහමට අයිති නැති නිසා. නමුත් අයිති ටික කියන්න, විජයරජුරෝ කියන්නේ මේ රටේ දෙමළ ජනතාවගේ පළවෙනි ආරම්භය. මේක පිරිසුදු රටක් ඉස්සර. මේකට ආගන්තුක අර දකුණු ඉන්දියාන් එළවපු කෙනානේ, හිසබු අඩබ්බු ගාලා නේ නරඹපු කෙනානේ දකුණු ඉන්දියාවේ දෙමළ රජෙක්ගේ පුතේ. එයාට මෙහි ඉන්න දුන්න අපේ අය ඉන්දියාවට බොහොම ගෞරව කළා. හේතුව භාග්‍යතුන් වහන්සේ මෙහෙට ඇවිල්ලා බිකු සංඝයා සමග මේ ඉර්ධිපාතිහාර පාල මේවැ දම් වළඳලා මේ සියතින් උපස්ථාන කරත් අතීතයක් තුන අපිට. අද ඒක අපේ අය දන්නේ නැහැ. මේ කිරිවෙහෙර කියන්නේ එක තැන. කිරිවෙහෙර කියන්නේ භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා වැඩ හිටපු දහම් මණ්ඩපය. බුදුරජාසේ ඒ ප්‍රදේශයේ ඒ මිනිස්සුන්ට රජවරු සහිතව මේ මිනිස් ජනයාට සිංහල හෙළයොන්ට දහම් දේශනා කරපු උතුම් භූමිය තමයි ওই කිරිවෙහෙර එක පතන. අනිත් එක මහියංගන චෛත්‍ය රාජයා. ඒ භූමිය, ඒ චෛත්‍ය සැකසුනේම ඒකටයි. එතකොටම මේ මේත් එකම වචනයක් කියන්න දැන් උබලයි කිරිවෙහෙරට යන්නේ. අර 12ක් වැඳලා ඉන්නනේ. නේද 12යි ඔළු 6ක් ඉන්න එක්කෙනාට වැඳලා ගෞරව කරලා මොන හරි නේද තියලා ඉන්න නේද? ඒකටනේ යන්නේ නේ. නමුත් මතක තියාගන්න ඒ පදනම් වලට කවදාවත් යන්න එපා. ඒවා කවදාවත් සුගතිගාමීවත් වෙන හේතු වෙන පිනක් නෙවෙයි පාපයක්. මොකද Hindu සම්ප්‍රදායෙන් ආපු මිච්ඡා දිට්ඨික දේව ඇදහිල්ලක් තමයි ඒක. Hindu සම්ප්‍රදායෙන් ආපු දේවල්. අපේ වුන් අද ගිහින් වඳින්නේ නැද්ද ඔකේ? හරි. ඉතින් මොන නින්දාවද බෞද්ධයෝද? ඒකයි අපි බෞද්ධ නෙවෙයි කියලා. බෞද්ධ බවඳුනේ නැහැ අපි. හරි? එනිසායි පදනම් ජීවිතයට යන්න පොය දේවාල පස්සේ ජීවිතයට යන්න පගේවල වල තියෙනවා නම් අර ඉන්නවනම් මොකෙක් හරි ඒවා ගිනි ගහලා දාන්න කවදාවත් පෞසිද්ධ වෙන්නේ නැහැ. අනිවාර්යෙන් විෂ්ණු කතරගම ඔය මොනවා හරි තියෙනවනම් ඝනදේ වරක මේක ලයිටරේ ගහලා පුච්චලා දාන්න බය වෙන්න එපා. වඳින්න ඔබල සතරවන් දෙවියන්ට තථාගත ශ්‍රාවකයෝ සත්‍යවිඳු සෝතාපන්න උත්තමේ හැමදාම පසුක පිටෝ වඳින්න සත්‍යවිඳු සිහි කළා. ඒකාන්තේ මහා අනන්ත පින. ඒ වැඳුම අද මේ සාමාන්‍ය හාමුදුරු කෙනෙකුට වඳිනවට වඩා මහත්ඵලයි මහනිසංසයි. ඒ පැවිද්දෙකුට නාම මාත්‍රික පැවිද්දෙකුට වඳිනවට වඩා ශ්‍රේෂ්ඨයි. ඒ සත්‍යවිඳු සීකල වඳිනවන සතරන් දෙවියන් සීකල වඳිනවන බ්‍රහ්ම ලෝකවල ඉන්න ඒ තථාගත ශාวกු සීකල වඳිනවන අනාතරු පිටිසරු මතුස්ත දිව්‍යතලයේ සීකල වඳින සෝතාපන්න උත්තමයන් වහන්සේ කෙනෙක්. කවුද විශාකාට වඳින්නේ අද? නිම්මාරති අග බිසව. නිම්මාරති දිව්‍ය රාජධානී අග්‍ර බිසව. පරම ඉර්ධිය, පරම කුණ්‍ය ඉර්ධිය අත්දකින උත්තමාවිය. කවුද ඔබල සීකල වඳින්නේ? ඔබලගේ මහා ශාวกයෝ ශාවිකාවියෝ උපාසිකා සංඝයාගේ නිර්මාතෘ පදනම ඉන්නයි. උපාසක සංඝයාගේ පරම පුරු කවුද වඳින්නේ ඔබලා? කවුද සීකල වඳින්නේ? ඒකයි ඔබලා ඔබලගේ අතීතේ දන්නේත් නැහැ. හරි? ඒ නිසා මේ පදනම වෙනස් කරන්න ඔබලා. ඔය අන්නම් වාලේ යන පදනම සම්ප්‍රදායෙන් ආපු, පරම්පරාවෙන් ආපු පදනම විඳින්න. විඳලා ඔබලා බුද්ධිමත් වෙන්න හොයන්න භාග්‍යතුන්ගේ ධර්මයේ විනය. හරි? එක එක හාමුදුරුවෝ කිව්වට ආරාණ්‍ය හරි වේවා, අසපු හරි වේවා, පන්සල් වාසී හෝ ග්‍රාමවාසී හෝ වනවාසී හුදකලා කුටිවලම ඉන්න අපි වගේ අය හරි කවුරු හෝ මොනවා කිව්වත් පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්න එපා. පිළිත් නොගෙන ප්‍රතික්ෂේප නොකර කිව්ව දේ මතක තියාගෙන සූත්‍ර දේශනාවේ බහා බලන්න භාග්‍යතුන් වහන්සේ මේ දේ දේශනා කළද තියෙන්නේ කියලා. හරි? විනය කොටසේ බහා බලන්න මේ බුදුරජාසෙත් පනෝක ශික්ෂාපදයක්ද කියලා. ඒ දේ කරන්නේ නැත්නම් කිසිදාක ඔබලට ඔය පතන හිතන නිවන සුගතිය කිසිම දාකන ලැබෙනකන් නැහැ. කටින පිංකම් කියයි නේ කොච්චර පව් කරගන්නවද අපේ අයද? කටින කියන එක අරගෙන දන්නවද? බුද්ධ දේශනාව දන්නවද? නැහනේ. කටිනේ කියනවා මොකටද? කටින දැන් ඔය කුවේනි කපු කටිමින් හිටියා නේ. කටින කියන්නේ පාලි වචනය. කටිනවා කියන්නේ අතීතයේ හෙළයොන්ගේ භාෂායික වචනයක්. කටිනවා කියන්නේ මොකද්ද? කපු කටිනවා කියන එකේ අර්ථය මොකද්ද? කටිනවා කටිනවා ආ මොකද්ද? මැහුවනේ. ඒකනේ කුවේනි අර විජය කියන ඒ පාපී ඒ දකුණින්ද ආපු පුද්ගල එනකොට අපේ හෙළේ කාන්තාව යක්ෂ ගෝත්‍රයේ කාන්තාව මොකද කරේ? කපු රෙද්දක් නූල් වලින් රෙද්දක් කරා. රෙද්දක් කරමින් හිටියේ හදපු නූල් වලින්. ඒතකොට කපු කටිනෙන් හිටියේ කටිනවා. ඒතකොට මේ කටිනවා කියන්නේ මොකද්ද? ඒතකොට මැහුමක් නේ. අතන විවින් එක කියන්නේ මැෂින් එකේ. ඒ විවින් කියන්නේ ඒක. ඉංග්‍රීසියෙන් විවින්, සිංහලෙන් කටිනවා, ගොතනවා, වියනවා කියන අර්ථය. හරි? එතකොට පාලි කටින කියනවා අතීතයේ භික්ෂුනාසලා දැන් මේ සිවුරු කොටුවක් නේ, සිවුරු දැකලා තියෙනවනේ. එතකොට මෙන්න මේ කොටු මේ සිවුර මහණ විදිය පැනෝ හෙට දන්නවනේ ඔබලා. අර රජගහනුවර නේ මගදී වෙලා යා පෙන්නලානේ ආනන්ද හිමියන්ට විනය කොටසේ ලස්සන තියෙනවා මේ කතා. භාග්‍යතුන් හිමියන් පනවනවා ආනන්දේ මෙන්න මේ මගදී මෙන්න මේ කෙච්චාය වගේ මේ කරපු කුඹුරු ආකාරයේ නියර බැඳි ආකාරයට මේ තමයි මේ චිවරේ නිර්මාණය කරන්නේ. ආනන්ද හිමියන්ට කෙටියෙන් කියන ආනන්ද හිමියන් වහා තේරුම් අරගෙන ලස්සන්ට හදනවා. හදලා බුදුරජාණන් ප්‍රශංසා කරනවා ඒ අවස්ථාවේ. සිවුර සකසලා භාග්‍යතුන් හිමියන්ට පෙන්නනවා. ලස්සන්ටම පරිපූර්ණ ආකාරයේ මේ ගෙය, මේ ගන්ටි, මේ නූල්, මේ ගන්ටි පාස, මේ වටේ තියෙන මේ බැඳුම්, ඒ සියල්ල බුදුරජාසේ පනවන ආනන්දන ස්ථාන පළවෙනිම සිවුර, පළවෙනි සිවුර සකසන්නේ ආනන්දන හිමියන්. එතකොට ඒ කාලේ භික්ෂුනාසල සිවුරු අතින් අතින් මෙහුවා. එදි ඔය පාංශුකූල මිනි කොහේ හරි තියෙන ඔතපු දාපු තනින් තන ඔය සොහොන් පිටිනවල තියෙන ඒ පාංශුකූල පසට අනුකූල වෙනනේ මේ පසට දිරාය නැත්තරපු මිනිසුන් විසින් අයිතියෙන් බහැර දමා තියෙන රෙදි පාංශුකූල කියනවා. එතකොට මෙන්න මේ රෙදි හොයාගෙන ඇවිල්ලා සාමිනාසලේව හොදලා නිවැරදි ආකාරයෙන් ඒ දින හතක් අපිට හොදනකම මේ පාව බුදුරජාණන් පණවනවා මිනිහක ඕජස් තියෙන රෙද්දක් හොදන විදිය. එතකොට මේ මෙහෙම කරලා සාමිනාසල ඉස්සර අතේ සිවුරු මැහුවා. අතේ සිවුරු මහනකොට ඒ සිවුරු සමහර තැන් උසයි සමහර තැන් පහළයි. මෙන්න මෙතෙන්දි බාගතුනාසේ පණවනවා අනුජනා දික්කවේ කටිනම් කියලා චුල්ලෝගපාලි දෙවෙනි පොත් අහසක 33 වෙනි පිටුවේ යටම තියෙන 35 වෙනි පිටුවේ සිංහල ඉඳන් තියෙනවා කටිනේ කියන්නේ මොකද්ද කියලා. ඒතර කටින කියනවා යමක් ඒ සම්පූර්ණ ඒක විස්තරය ගත්තොත් අතීතයේ අපේ සැබෑ කටිනේ සිවුරු මෙහිමේදී ඒ සිවුරු වල කඩ කපනවනේ අර රෙදි පහුඳන් ඇවිල්ලා කපලා ඒ ගාන්ට සිවුරු ටික කඩ කපා ගන්නවා. මෙන්න මේ කඩ ටික සත් කඩක් වෙන පුළ අඩුම කඩ පහක් අපි මහන්න ඕන. කඩ පහ කඩ හත ඊටහා සිවුරු අඩුම කඩ පහක් තියෙනවනේ මේ සිවුරෙද. එතකොට මෙන්න මේ කඩ ටික එක්ස්ට්‍රස් කරගනින් කඩ ටික එකට තියලා ෆ්‍රේම් එකේ එකට එක්ස්ට්‍රස් කරගන්න නිශ්චලව පවත්වා ගැනීම. එහෙම පවත්වා ගැනීමෙන් ඒක මහන්න ගත්ත ආධාරකයට කිව්වා කටිනේ. දැන් ඔයාලා කටිනේ කියලා මේ ඒ ආධාරකයේද ඔය පූජා කරන්නේ? සිවුරු මහන ගන්න ආධාරකයේ. ඈ? ඒකනේ ඒ කටිනේ ඒ සිවුරු මහන ආධාරකයේ උසගෙන. සිවුරු මහන ගත්ත ආධාරකයට කිව්වා කටිනේ කියලා බුද්ධ දේශනාවේ. ඒ කටිනේ වේව කනවා. ඒ කටිනේ දිරනවා. ඒ කටිනේ කොංගේ වෙනවා. ඒ කටිනේ කැඩෙනවා. ඒ කටිනේ කොටුවක් ෆ්‍රේම් එකක්. මැද හිස් වට්ටුවක්. ඒකද ඔයාලා ඔය කටිනේ කියන්නේ? බුදුන් වැඩ බුදුරජාණන් කියන අපිට ඇවැත් තියෙනවා කටිනේ පා ගන්න තහන කටිනේ තෙත් පහින් පහ ගන්න තහන කටිනේ කටින ශාලා තියෙනවා සිවුරු මෙහි මහන ශාලා තියෙනවා කටින ශාලා. එතකොට මේ කටින ශාලාවට තෙත් සහිත පහින් එන්න තහන මඩ සහිත පහින් එන්න තහන. ඒ කටිනේ මේ සම පොළවේ තියන්න ඕන විසම පොළවේ තියලාම කැඩෙනවා. ඒ කටිනේ අපි දන්න කටිනේ. එතකොට ඔයාලගේ කටිනේ මොකද්ද? බන්දේසික ඔළුව උඩ තියාගෙන යන සිවුරා. නෑ නෑ සිවුරු මහන්නගත් ආධාරකයට කිව්වා කටිනේ කියලා. ඒ කටිනේ වේව කනවා. ඒ කටිනේ දිරනවා. ඒ කටිනේ කොංගෙ වෙනවා. එහෙමයි තියෙන අපිට ශික්ෂාපද තියෙන හැම අපිට දුක්කට කියන ආපත්‍ය තියෙනවා. නොකල යුතුයි කරොත් ඒක දුක පිණිස හේතු වෙනවා යහපත කියලා අපිට පානෝ ශික්ෂාපද තියෙනවා. දැන් ඔයාලා මොකද්ද ඔය කරන්නේ? මතක තියාගන්න කලින් කිව්වේ අර නිරේගාමි සම්ප්‍රදායක් ඇති කළ වජ්ජිපුත්තක භික්ෂුණාසලා වජ්ජිපුත්තක භික්ෂුණාසලා දෙවනි ධර්ම සංගරණ හේතුණු පදනම. අන්න ඒ ඇත්ත තමයි මෙන්න මේ සිවුරු මහණ එක එදා සැබවීම සිවුරු මෙහුව කටිනේ මේක උත්සවාකාරයෙන් කරන්න ගත්තා පින්කම්. අන්න පින්කම් ආදේශුණු පළවෙනි තැන මේට අවුරුදු 2400කට කලින්. අන්න එතනයි අපිට වැරදුණු තැන. එදා ඉඳන් අපිත් ඕක හැබැයි මුල් කාලේ ඇත්තටම සිවුරු මහද්දී පින්කම කළේ සිවුරු මහන දවස් දෙක තුනක් යනවා ඔය කටිනේ දාලා. අපිට එතකොට මේ තුන්සුරේ වෙමෙලෙ අපිට ශික්ෂාවද පහ තුනක් තියෙනවා ඒ සම්බන්ධයෙන් ඔය කටිනේ සම්බන්ධයෙන්. හරි ඔය සිවුරු මහන කාලේ අපිට අපේ දැන් මගේ දෙපඩ සූර නම් මහන්නේ මට දෙපඩ සූරෙන් තොරව ඉන්න පුළුවන් අපිට තුන්සුරෙන් තොරව ඉන්න තහන මේ තනිපඩ සූර මේක දෙපඩ සූර තනිපඩ අඳනේ ඔය තුන්සුරෙන් වෙමෙල අපිට එකරයක් ඉන්න තහන මේ තුන් සිවුරු තුන අනිවාර්යයෙන් තමා සන්තකේ තියෙනවා. එතකොට මේ සිවුරු තුන එකක් මහනව නම් ඒ මහන මහල ඉවර වෙන තාක් කටිනේ සිවුර රඳවල තියෙන තාක් කටිනේ කෝ සිවුරු මහන ගත්ත ආධාරකය මෙන්න මේක දාලා සිවුරු මහනවද මහල ඉවර වෙන තාක් සිවුරෙන් මෙමෙලි ඉන්න පුළුවන්. අපිට තියෙනවා වෙන ශික්ෂාපද විනය කොටස නිසග්ගි පාචිත්ති තියෙනවා. දැන් ඔයාලා මාර දෙයක් ඔයාලා කියන්නේ ඒක මාරයි ඒක බුද්ධ දේශනාවට ඇති නෑ මාර ධාතුයයි කියන එක. ඒ නිසා ඒක මාරයි කියනවා. එහෙම කටන දහම විනේ නැහැ. ඔක චීවර පූජාවක් නේද? තුන් සිවුරෙන් එකක් දෙපඩ සිවුර හෝ තනිපඩ සිවුර හෝ අඳන සිවුර. මේ තුනෙන් එකක් පූජා කරනවට කියනවා චීවර පූජාව. නේ? ඔය දැන් අද කටින මාසය කියලා කියනවනේ. මේ කටින මාසය නෙමෙයි මේක සැබෑනම ධර්මයේ තිබිනේ තියෙන්නේ. මොකද්ද? චීවරකාර සමයෝ. චීවරකාර සමයෝ සිවුරු කරවන කාලය. එදා හැම අවුරුද්දේ වස් ඉවර වෙලා ඊළඟ මාසෙ ඒ කියන්නේ අද නගුවත් ඔක්තෝබර් නොවැම්බර් මාසෙ තමයි එදා සිවුරු මෙහි ලෝකෙම කියන්නේ සම්බුද්ධීපේ ඉන්දියාව ඇසුරු කරගත්ත යම් තාක් පැවිදි විටෙනා එකක් පමණයි බුද්ධ ශාසනය පැවිදි නොඑක් පබ්බජිතල හිටියා නොඑක් පැවිදි වර්ග හිටියා. යමක් ඔය නිගන්ඨය වගේ ඇඳුම් අඳින්න නැති අය ඇරෙන්න අනිත් සියලු දෙනා මත්විලි ගෝසාලක පැවිද්දෝ අජිත කේසකම්බලික පැවිද්දෝ ඔය ශාස්ත්‍රුණික පැවිද්දෝ නිගන්ඨය ඇරෙන්න ඒ හැම කෙනාම සිවුරු මෙහුවේ එදා ජම්බුදීපේ උස්ස පැන්නගල තුනා ඒ කාලේ මිනිස්සු ඔන්න ඔය කාලේ තමයි සිවුරු පූජකලේ සිවුරු මහන නූල් පූජකරේ කටින පූජකරේ කටිනේ ගුව අර සිවුරු මහනගත ආදාරක එතකොට මේ තේරුණාද මෙන්න මේ මාසය ඇතුළත සිවුරු මෙහුවා හැම වුරුද්දම හැම එක්කෙනාටම සිවුරු මෙහුවේ නැහැ කාගේ හරි සිවුරක් දිරලන ඒ දිරපු සිවුර අලුත් පටක් අල්ල ගන්න හරි අලුතෙන් සිවුරක් මහන්න හරි තමයි කටිනේ පරිහරණය කරේ ඒකට කටින ශාලා තියෙනවා කටිනේ කටිනේ කියන්නේ කටින කටිනේ කියන්නේ කටින තියෙන ශාලා කියන්නේ සිවුරු මහන ශාලා තිබුණා ඔබලා මේ මම කියුවේ පිළිගන්නත් එපා මට විරුද්ධ වෙන්නත් එපා චුල්ලවග්ගපාලි දෙවනි පොත් වහන්සේ මම විනය කොටසේ චුල්ලවග්ගපාලි දෙවනි පොතේ කියව ගන්න 33 වෙනි පිටුව 33 වෙනි පිටුවේ යටමිනම් පටංග පිටු හතක් විතර තියෙන විස්තරේ කටිනේ කියන්නේ මොකද්ද කියලා හැබැයි මේ මගේ වචනයක්ද එතකොට ඈ ඈ කවුද කියලා තියෙන්නේ කවුද එහෙනම් මතක තියාගන්න මගේ වචන නෙවෙයි මම මේ කියන්නේ දැන් පෙළල පෙන්නන්න තුන සූත්‍ර පොත අහසලා මේක දෙතර දුවනට මම මේ පොඩ්ඩක් සම්ප්‍රදායෙන් එන පරම්පරාවෙන් එන පාප කර්ම දෙකක් ඔය කිව්වේ දෙකක් තුනක් ඔය කියලා දුන්නේ ඕක කරන්න එපා කෝට එකතු වෙන්නත් එපා කවදාවත් තමට යහපත පිණිස හේතු වෙන්නේ නැහැ ඒකාන්තයෙන් අධර්මයක් අවිනයක් බබලවන්න ඔයාලු දව කළා වෙනවා මතක තියාගන්න හරි බුදුරජාණන් දේශනා නොකරපු දේවල් බබලවන්න ගිහින් අනේ අපායේ වැටුණට පස්සේ අනේ අපෝයි කියලා දුකින් ඉඳින්න එපා අප්‍රමාණ. හොඳේ මගේ වචන නෙවෙයි මේ බුදු කෙනෙක්ගේ පැනවීම කවුරු හරි විරුද්ධ වෙනවා නම් මේ කතාවට බුදුරජාණන්ගේ අවබෝධයට විරුද්ධ වෙයි. සාරාගයන් හසිරු විරුද්ධ වෙන්නේ කියලාත් මතක තියාගන්න.
වෙන අවස්ථාවක් කියලා
දේශනා කරා. හරි. ඒක දැනගන්න ඕනද කට්ටියට?
දැනගන්න.
ඔව් එහෙනම් කන් දෙන්න හොඳේ. ඒතොර ආලා දන්නවද මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ වචන හතර? මොකද්ද? දුක ඊට පස්සේ දුක පවතින හැටි ඒ කියන්නේ දුක දිගින් දිගට සමුදය වෙන හැටි පවතින හැටි තුන දුකේ නිදහස වීම හතර දුකේ නිදහස වෙන මාර්ගය හොඳේ ඔය හතරනේ එතකොට මේ දෙකක් අයිති එකෙල්ලේම නිවනට දුක්ඛ නිරෝධය නිවනනේ දුක්ඛ නිරෝධ මාර්ගය ඒ නිවන පිණිස යන මාර්ගය දෙකක් අයිති මොකටද දුකටනේ ඒ කියන්නේ දුක පවතින න්‍යායනේ දුක කියන්නේ මොකද්ද ජාති ජරා මරණ සහිත මේ දෙවියන් මිනිසුන් බ්‍රහ්මයන් අතර උපදින වැඩපිළිවෙල සහ ඒක දිගින් දිකට පවතින න්‍යායට කියනවා දුක්ඛ සමුදය දිගින් දිකට දුක නැවත 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 ලැබෙන න්‍යාය කම්ම විපාක න්‍යාය දුක්ඛ සමුදය මෙන්න මේ දුක්ඛ සමුදය තුල හැමදාම ඒ කියන්නේ හැමදාම සංසාරේ එහෙම කියන්න හැමදාම සසරේ පින් කරේ නැද්ද සත්‍යෝ සුගතිතේ උන්නේ මනුස්සයෙ ලිපුදුන්නේ බ්‍රහ්මයේ උන්නේ උනා බ්‍රහ්මයක් වෙන්න දෙවියෙක් වෙන්න මිනිසුන් අතරට එන්න මොකද තියෙන්නවද පින තියෙන්නවද පව නිරේ උපදින්න තිරිසන් ලෝකේ උපදින්න පෙරේත ලෝකේ උපදින්න අසුර අපායේ උපදින්න මොනවද තියෙන්නවද පින් පව එනම් මතක තියාගන්න පව රැස් කරු ඒක බඩ ලැබේවි හරි පින් රැස් කරොත් සුගතිය ලැබේවි. මනුෂ්‍යපතේ දුක් විඳින්නේ කට්ටිය පිනටද? පින් කරපු නැති නිසා. එහෙනම් සුගතියට ආවේ කොහොමද? ඈ? එහෙනම් එහෙම හිතෙන් දෙන්න ඕන. මනුෂ්‍යය කියලා අපි උපදින්නේ කොහොම හේතුව? පිනක් පවත් මිශ්‍රව කරපු අය. පිනක් පවත් මිශ්‍රව කරනවා. නේද? අද මිනිසුන් ගැන පින් කරන්නේ 102යි 105යි 90ක් 95ක් පාපේ තමයි බහුලව ඉන්නේ කියලා මං හිතන්නේ නේ ඒකට ගෙදර ටීවී පෙට්ටි ඔක්කොම තියෙනවා ඒකයි ඒ ටීවී වල ටෙලිනාට්‍ය බලන්නේ ඔක්කොම පව් ගංගා මිනිස්සු දන්නේ නැහැ මේවා පව් කියලා මානසික පාප කර්ම තියෙනවා කවුරුවත් දන්නේ නැති අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා ධම්ම විෂම ලෝභ අධම්ම රාග ආදී පැනෙන මානසිකව සිදුවෙන පව් ටිකක් තියෙනවා අද මිනිස්සු දන්නේ නැහැ ඒකයි කිව්වේ අර මුලින්ම ඔයාලා උපාසක උපාසිකාව නෙවෙයි කියලා ඒකයි අදින් බාගතුනසක දහමිනේ දන්නේ නැති නිසා එහෙම කිව්වේ. හරි. ඉතින් පින නේද? බුද්ධ දේශනාවේ පිනට කියනවා පින ගින්නක් කියලා. මොකද්ද? දැන් ඔයාල එක කීවල නැද්ද දේශනාව? අංගුත්තර නිකායේ. නැහනේ. පින කියන්නේ ගින්නක් කියලායි බුදුරජාණන් පනවන්නේ. අද පින් කරන්න පින් කරන්න කියලා කට්ටිය කියනවානේ. හැබැයි මතක තියාගන්න බුදුරජාණන් කියනවා කාරණා තුනක් දන්නේ නැත්නම් ඒ පින ගින්න. කුමන කාරණා තුනද? ඔන්න ඕක දන්නවනම් මෙතන ඉන්නවා සැබෑම උපාසක උපාසිකවරු. ජනකයි චුට්ටක් අහලා තියෙන පුළුවන් නමුත් විස්තරය දන්නේ නැතුව ඇති. මේ තුනක් දන්නේ නැත්නම් ඒ පින ගින්න. මේ තුනක් දන්නවනම් ඒ කරන පින කුසලයක්. දෙකේ වෙනස. ආකාර තුනක් දැනගන්න ඕන. මොකක්ද මේ තුන? නෑ නෑ. ඒක නෑ මේක එක එක පදන වෙනස්. ඒකයි. නෑ නෑ නෑ. ඒකයි. මං කිව්වේ ඒක වලට කියන්න බෑ කියලා. මිච්ඡාදිත්‍යයක් දන්නවනම් සම්මාදිත්‍යයක් දන්නවනම් මිච්ඡාදිත්‍ය දැනගෙන සම්මාදිත්‍ය දැනගෙන ලෝකෝත්තර සම්මාදිත්‍ය හේවත් චතුරාර්ය සත්‍ය ධර්මයක් තරාගෙන ඉන්නවනම් මෙන්න මේ තුන දන්න කෙනා කරන පින ඒකාන්තයෙන්ම නිවන පිණිස හේතු වෙන කුසලයක්. ඒ පින නිවෙනවා අපිව නිවෙනවා. ගින්නක් වූ පිනක් තියෙනවා මෙන්න මේ තුනෙන් තොරව කරන පින. එයා මිච්ඡාදිත්‍ය දන්නේත් නැහැ. සම්මාදිත්‍ය කියන්නේ මොකද්ද කියලා දන්නේත් නැහැ අර්ථ සහිතව. ලෝකෝත්තර සම්මාදිට්ඨිය දන්නේත් නැහැ. මෙන්න මේ තුනෙන් මේ දැනුමෙන් තොරව පුද්ගලෙ යහපත් දේවල් කරනවා, පින් කරනවා. මේ පින ගින්නක් කියනවා. ඒ පිනේ ගින්නෙන් පූටින් කෙනෙක් උපද්දනවා. රුසියානු ජනාධිපති ගෞරවනීය ලෝකයේ තුල ගෞරවනීය ජනාධිපති කෙනෙක්. මමත් ගෞරව කරනවා. හැබැයි නිරේගාමි ජනාධිපති කෙනෙක් නෙවෙයිද? මෙන්න මේක ගින්නක්. මේ පිනක් තියෙන ඕන බලයක් ලැබෙන්න. තේරුණාද? පිනක් තියෙන ඕන බලයක් ලැබෙන්න. අන්න ඒ පින අර මිච්ඡාදිට්ඨියක් නොදැන සම්මාදිට්ඨියක් නොදැන ලෝකෝත්තර සම්මාදිට්ඨිය තථාගත සම්මා සම්බුදුරේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මයන් නොදැන යමෙක් පිනක් පින් කරනවා මෙන්න මේ පිනේ විපාක විදියට එයාට ලැබෙනවා ආශාවරණ සබ්බල පටිභාන කියන පිනේ ආනිසංස. හරි, සැප විපාකය. මේ සැපයට එයා යට වෙලා මොකද කරන්නේ? ඡන්ද දේශ බය මොහ කියන සතර අගතිය. අපායේ මුක, අපායේ දොරටු හතරක් තියෙනවා. මොකද්ද? ඡන්ද දේශ බය මෝහ. මෙන්න මේ අපායේ දොරටු හතර විවෘත කරගන්නවා පිනට යට වෙලා. අන්න ඒ නිසා කියනවා පින ගින්නක්. මිච්ඡාදිට්ඨිය දන්නේ නැත්නම් සම්මාදිට්ඨිය දන්නේ නැත්නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා ඒ වචනේ අර්ථ සහිතව දන්නේ නැත්නම් මේ නොදැන කරන යහපත් ක්‍රියාව ඔන්නෝයි පිනක් බිහි කරනවා. පැහැදිලි? එතකොට ඔයාලා දන්නවද මිච්ඡාදිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය හේවත් චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ මොකද්ද කියලා විස්තර සහිතව අර්ථ සහිතව දරාගෙන ඉදී නෑනේ. එහෙනම් මතක තියාගන්න ඔබලා කරන පින දැනට ජනාධිපති කෙනෙක් කල බිහි කරයි අනාගතේ කවදක හරි. ඒබඳු පදනම රාජ්‍ය පාදේශී නායකයෙක්, රාජ්‍ය නායකයෙක් නේ. ගොඩාක් පින්කම් කරන්න ඉන්නවනේ නේ. එක එක අද ඔය කප්පු පූජා කිය, අර පූජා, එක එක පූජා නේ නේ කටේ පින්කම් আদি නොඑක් දේවල් කරනවනේ. එතකොට මෙන්න මේ දේ ගින්නක් කරලා උපද්දවයි. කවුරුත් අමනාප වෙන්නපම ඇත්ත කියන්නේ. බුදුරජාණන් පනෝපු වචනේ. ඒ කියන්නේ මතක තියාගන්න මේ මිච්ඡාදිත්‍ය කියන කාරණා ටික දන්නේ නැහැ නේ කවුරුවත්. මිච්ඡාදිත්‍යට අයිති කාරණාවක් දන්නේ නැහැ නේ. මෙන්න මේවා නොදැන කෙනෙක් කරන පින යාට හැබැයි සැපේ පිණස පවතිනවා. ඒකාන්තයෙන් මහ යහපතක් වෙනවා. කවදා කරි මේ මනුස්සයන් අතර උපදින්න, දෙවියන් අතරටත් යනවා, බය වෙන්න එපා. හොඳේ? දැන් මිච්ඡාදිත්‍ය, සම්මාදිත්‍ය, ලෝකෝත්තර සම්මාදිත්‍ය නොදැන කෙනෙක් ධ්‍යාන වඩනවා වෙන පුළුවන්. දාන සීල භාවනා තුනම කරනවා ඈ. මම මේ කියන්නේ මේ බය ලොකු කතාව, මේක ප්‍රශ්නයක් කරගන්න දෙයක් නෙමෙයි. කියන්නේ දාන සීල භාවනා කියන මේ තුන නොදැන කරනවා. මොකක් නොදැනද කරන්නේ? මේ මිච්ඡාදිත්‍ය කියන කාරණාව දන්නේ නැහැ. සම්මාදිත්‍ය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ලෝකෝත්තර සම්මාදිත්‍ය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව කෙනෙක් දන් දෙනවා. එයා උතුම් උතුම් සීලය තුල හික්මෙනවා. අටසීල්, නවංගු පොස්සීල්, පන්සීල් ආදී සීල්වල හික්මෙනවා. කෙනෙක් ධ්‍යාන වඩනවා, භාවනා කරනවා. මෙයාලා මරණ මතක කොහෙද උපදින්නේ? ධ්‍යාන වඩපු කෙනෙක් නะ බ්‍රහ්මපතේ රූපී අරූපී බ්‍රහ්මලෝකවල උපදින ඒ ධානයේ තියෙන ශක්තියට අනුව. ඒතර මේක ලාමක දෙයක්ද? කල්ප 5000යි කල්ප 3000 5000 20000 අවශ්‍ය. ශ්‍රේෂ්ඨයි. හැබැයි ආ සසරෙන් ගැලවිලාද? අපායෙන් ගැලවිලාද? අන්නේ ඒ නිසා කියනවා ඒ පින ගින්නක් කියලා. පැහැදිලිද? තේරුණා? සංසාරේ නැමැති ඒ ගින්නෙන් යා නිදහස් වෙලා නැහැ. සසර කතරක් නෙනේ. මේ සසර නැමැති කාන්තාරයෙන් ඒ පින නිදහස් වෙන්න හේතු වෙන්නේ නැහැ. ඒ සසර කතර කියන ඒ දුක් සෝතවුරු ඒ දුක් විඳීමේ යුක්තෝම උදයක් උපද්දවල දෙන්නේ ඒ පින උපකාර වෙන්නේ. කුමන පිනද? මිච්ඡාදිත්‍ය දන්නේත් නැහැ, සම්මාදිත්‍ය දන්නේත් නැහැ, ලෝකෝත්තර සම්මාදිත්‍ය දන්නේත් නැතුව කරන පින. හැබැයි බ්‍රාහ්මීයකුත් කළ උපද්දනවා. සක්දෙවිඳු කෙනෙකුත් කළ උපද්දනවා. ඉන් යහා නිම්මාරති පරිණිම්මත ශ්‍රේෂ්ඨ දිව්‍ය ලෝකවලත් උපද්දනවා ඈ. මිනිස්සෙක් වුණාම රජෙක් කළත් උපද්දනවා. හැබැයි වැඩක් තියේද පූටින් කෙනෙක් වෙලා? වැඩක් තියේද මහින්ද මහත්තයෙක් වෙලා? කෝසල රජතුමා වෙලා වැඩක් තියෙනවද? කෝසල රජතුමා සතර පැයම දුන්නේ. හැබැයි අප්‍රමාණ පින් කළා. මල්ලිකා දේවිය කොච්චර පින් කරාද නේ? කොහෙද ගියේ මැරිලා? දින හතක් නිරේ පුදුම. ඉති පුදුමයිනේ. මල්ලිකා දේවිය තරම් කොච්චර කුටි හදලා දෙන්නද භික්ෂුන් වහන්සේලා? බුදුන් වහන්සේට සීටින් දන් කොච්චර දීලා ඇත මල්ලිකා දේවිය? එයා දැනන් හිටියේ නැහැ. මිච්ඡා දිට්ඨිය මොකද්ද? සම්මා දිට්ඨිය මොකද්ද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය මොකද්ද කියලා එයා මතකේ දරා ගන්න උත්සාහ කළේ නැහැ. බුදුරජාණන්සේලා දහම් දේශනා කළා. භික්ෂුන් වහන්සේලා දහම් දේශනා කළා. උපාසක උපාසිකාවරුත් ඒ කාලේ හිටපු උත්තමාවිය මාර්ගඵලලාභී එයා දහම් දේශනා කළා. හැබැයි මල්ලිකා බිසව කොසරත්තුමා මේකයි මිච්ඡා දිට්ඨිය කියලා දරාගත්තේ නැහැ. මේකයි සම්මා දිට්ඨිය කියලා දැනුම දරාගත්තේ නැහැ. මේකයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා දැනගත්තේ දරාගත්තේ නැහැ. මොකද කළේ? පින්දහම් කළා. දැන් කොහෙද ඉන්නේ මල්ලිකා? දැන් කොහෙද ඉන්නේ? තුසිත දෙවියන් අතර, තුසිත දිවියේ කාය අතර ඉපදිලා ඉන්නවා. හැබැයි නිරේ ගියා දින හතකට. අවිචේ ඒ බොහොම දුක්සහිත ගිනි අඟුරු වල ඉපදිලා දින හතක් දුක් ඉඳා. ඔය ධානයේ කියන පින රැස් කරොත් කෙනෙක්, භාවනාවේ කියන ධානසිත වැඩුවොත්, ඒ ධානයේ උපද්දවන පින ඉපැද්දුවොත්, එයා බ්‍රහ්ම ලෝක උපතේ උපද ලැබනවා. ස්ත්‍රියක් බව පරාදයි. එයා මහා බ්‍රාහ්මී ශ්‍රේෂ්ඨ බ්‍රහ්මරාජෙක් වෙයි. ඒ ධානසිත උඹල වැඩුවොත් නිවැරදිව. අද වෙ තියෙන මහා මුලා වුණු භාවනා ක්‍රම තියෙන ඒවා නෙවෙයි. සැබෑ අරමුණක පිහිටලා පිරිසුදු ධානසිත ඇති කරගත්තොත් ඔය ස්ත්‍රියක් භාවයේ මොනෝ කරන්නද? ඉන් එහාට කෙනෙක් සීලය තුල හික්මනවා, භාවනා කරන්නේ නැහැ කියු. සීලය තුල හික්මමින් දන් දෙනවා. එයා කොයිද උපදින්නේ? පරමතන පරිනිම්මිත වසවති දිව්‍ය රාජධානී උපදී. අනන්ත සැපයක්, අප්‍රමාණ සැපයක්, අනන්ත කාම සැපයක්. ඒකේ බුදුරජාණන් කියනවා යම් තාක් පංචකාමේ අග්‍ර සැපයක් තියෙනවා නම් දිව්‍ය ලෝක දෙකයි. ඒ තමයි පරිනිම්මිත වසවතිය, නිම්මාරති දෙවියන් කියන මේ ශ්‍රේෂ්ඨ දිව්‍ය ලෝක දෙක. අනන්ත සැපයක්. තමන්ගේ සැමියෙක් බිරිඳක් කායික ලිංගික එකතුවෙන් පවා උපදින ඒ අනන්ත දිව්‍යම සැපයක් ඒ දෙවියන් අතර ඉඳිනවා කියනවා. පරමාර්ථ සැපේ සියලු පංචකාමී හැම දෙයකම ආහාර පාන කරසේ, ඇහෙන් දකින රූප, කනෙන් ආන ශබ්ද, නාසයෙන් විඳින ගඳ සුවඳ, දිවෙන් විඳින රසයන්, කයෙන් විඳින පහසවල්, ඒව ගැන මනසෙන් ඇතිවන සතුට, මේ සියල්ල පරමාර්ථ සැපේ. අපි මේ සැපේ ගෑවිලුවත් මතකයක් දැනුමක් ගාව අපිට නැහැ. අපි මේ සැප මොකද්ද කියලාවත් දන්නේ නැහැ. දිව්‍ය ලෝකයේ තියෙන සැපේ අපිට හිතන්න බෑ. හේතුව මනුසපතේ ඒවට උපමාවක් නැහැ. උපමාවක් කියන දෙයක් දැන් තියෙන්න බෑ. එහෙම දෙයක් නැහැ. දිව්‍ය ලෝකයේ තියෙන සැපය කියන්නේ බුදුරජාණන්සේ ගත්ත පොඩි උපමාවක් තියෙනවා. ඒ තමයි මේ පුළුන් තියෙන්නේ. ඔය පුළුන් ගස්, ඔය පුළුන් එකවරක් පොළනවානේ. පෙළුවාම අර ගොරෝසු ටික අයින් කරලා සියුම් ටික එන්නේ. මෙන්න මේ සියුම් පුළුන් ටික නැවතවරක් පොළනවා කියනවා. මේ ආකාරයෙන් ගොරෝසු ටික ඉවත් කරමින් සියුම් ටික වාර 50ක් පෙළුවට පස්සේ පුළුන් පොළලා, වාර 50ක් පුළුන් පොළලා සියුම් ටික එක්රස් කළා. 50 වෙනියට එන සියුම් ටික යම් පහසක් තියෙනවද? මේ ගුලියක් අල්ලද්දි යම් පහසක් වේද? අන්න ඒ වගේ කියනවා. මේ පහළම දිව්‍ය ලෝකින පහළම දිව්‍යාංගනාවගේ දෙවියෙක්ගේ කායික පහස, يعني මේ කයක් අල්ලද්දි තියෙන පහස, ඒ කයකින් තවත් කෙනෙක් අල්ලනකොට අන්න එබදු කිඹුල් පුළු වාර 50ක් පොළලා, ගොරෝසු කොටස් වාර 50ක් පොළලා 50 වෙනි වර එන ඒ සියුම් පුළුන් ගුලියේ තියෙන පහස කියනවා. මේ දෙවියාගේ දිව්‍යාංගනාවගේ ඒ තියෙන පහස, ඒ පහළමයි. එතන යන්නේ යන්නේ ඉතහා. ඒක උපමා නැහැ ඉතහා කියන්නේ. හරි. ඒ නිසා ඔබල හොයන්න. ඔබලට පුළුවන් මේ මිච්ඡා දිට්ඨි නොදැන, සම්මා දිට්ඨි නොදැන, ලෝකෝත්තර සම්මා දිට්ඨියත් කියන මේ තුන නොදැන තින් කරන්න පුළුවන්. මල්ලිකා කෙනෙක් බී කර. එයාත් අද තුසිතේ. අනන්ත සැපයක්. කොසරතු මනන්ද කොහේ ඉපදිලක් දන්නේ නැහැ. නමුත් අපයෙන් ගැලවුන්නේ නැහැ. හරි. මේ මේව දැනගෙන හිටියේ නැහැ. නේ? දේවදත්තලත් ඇවිදලා හිටියේ. අද කොහෙද? නිරේ මේව දැනගෙන හිටියේ නැහැ. මේව දරාගත්තේ නැහැ. හැබැයි ධානා තිපැද්දුවනේ. දේවදත්ත ඉරිති තිපැද්දුවා. නේ? හිතන්න නම් ණයගේ වෙස් අරගෙන, ණය වෙන ගොඩක් තියෙන ණයගේ වෙස් අරගෙන අජාසත් රජතුමාගේ උකුලේ පහල වෙනවා. නාගවේසෙන්. එහෙම ඉරිති පැද්දුවා. බුදුරජාණන්ගේ මේ දහම අහගත්තා. හැබැයි මිච්ඡා දිට්ඨිය මොකද්ද? සම්මා දිට්ඨිය මොකද්ද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය මොකද්ද කියලා එයා දරාගත්තේ නැහැ. ඒ නිසා එයාගේ පුදුණු පුණ්‍ය ඉරිදියට පුදුම් ඒ පොදු ජනතාව උපද්දවන පුතුජන කියන පොදු ජනතාවගෙන අර්ථයෙන් මේ බොහෝ ජනතාවගේ උපද්දවන පුළුවන් ධානය උපද්දවල ඒ ඉරිදී පැද්දුවා. හැබැයි අවීචයෙන් බේරුන්නේ නැහැ. අද අවීච මහා නරකාදී ඉපදෙලා ඉන්නවා. කල්පයක් පැහැෙනවා. එයා කල්පයටත් වඩා පැහැේ. නේ අනන්තණීය පාපකම්ම කරගත්තා. හැබැයි ඒ ධානාසිත ඒ පින එයාට කවදක හරි ආයි විපාක දෙයි. කවදාක හෝ. කවදාවත් මේ යහපත් ක්‍රියාවක ප්‍රතිඵලයේ දුගදී උපද්දවන්නේ නැහැ. හැබැයි අපි වැරදි දෙයක් කරන හොඳ දෙයක් කියලා. දැන් වැරදි කාම සේවනයක් කරනවා පවුනේ එකෙන් ඒ කාටරි සැපයක් එනවා කියලා. ඒක හරි දෙයක්ද? ධාර්මික දෙයක්ද? ඒකිනු සැපයක් උපදිනවනේ. නේ? කාම සේවනයේකින්. නේ? දැන් අපි කියමු මොකෙක් හරි මිනිහෙක් ඉන්නවා ගණිකාව සවාගෙනනවා කියමු. ඒ කායි ගණිකාවත් එක්ක එකතු වෙන එකතු වෙන කායි සැපයක් උපදිනවනේ. නමුත් මතක තියාගන්න ඒ ඒ සැපේ ධාර්මික දෙයක් නෙවෙයි. අන්න ඒ බුදු අධාර්මික සැපයන්. පස්සේ යමෙක් යනවද ඒ බුදු අධාර්මික සැපයන් කෙනෙකු බුද්ධ උපද්දවනවද ධර්මයේ විනයනවද නේද? ඒක කවදාවත් සුගතියට හේතු වෙන්නේ නැහැ. මිනිස් එක් අතරටවත් එන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මිනිස් අතරටවත් එන්නේ නැහැ. ඒකාන්ත නිරය තිරිසන් කියන පදනම විශේෂ කොට සහ හදීසියෙන් පෙරේත ලෝකෙටයි. පෙරේතෙක් වෙන්නත් ලේසි නැහැ. ඇත්තම හොඳයි බහුතර නැමෙන්නේ නිරයට සහ තිරිසන් අපායට බුදුරජාණන් කියනවා. ඒකයි පෙරේතෙක් වෙන එක ටිකක් ලාභයක්. ඒක බුදුරජාණන් කියනවා මේ මහා කාන්තාරයක තියෙන මේ ගහේ නටු ටික කඳ විතරක් තියෙන එක හැවනට වාඩිල ඉන්න වගේ කියනවා. මේ පෙරේත ලෝක උපදින එක. තිරිසන් අපාය උපමා කරනවා මේ ගිනි අඟුරෙන් පැසවෙන අසූචි නිරයක් අසූචි වලක් තියෙනවනම් ඒක හැම වෙලේම බුබුලු දදා නටන රසනේ. අන්නේ අසූචි වලට වැටලා මේ නාසයට කෙනෙක් ඉරිලි ඉන්නවා. එයා හැම වෙලේම මොකද අසූචි ගොඩේ ඉන්නේ? හැම වෙලේම මොකද වෙන්නේ? ඒක පැහැෙනවා. බුබුලු ගමමින් පැහැෙන අසූචි වලක් තියෙනවා කියනවා. අන්නේ වලකට වැට්ට වගේ කියනවා තිරසං අපාය පුදිනෙක් කියනවා. තව එකක් උඹ කරනවා ගිනි අඟුරු වලක් තියේ කියනවා. ඒ ගිනි අඟුරු වල හැම වෙලේම ගිනිදළු දුම් රොටු දුම් නැති තනිකරම බබලන ගින්දරින් යුතු ගිනි අඟුරු වලක් තියේ කියනවා. මෙන්න මේකට වැටලා මිනිස්සෙක් ඉන්නවා කියනවා මේ නිකටතේ මොහිටතේ මොහිට කියන්නේ මෙතන. මෙතෙක් ඉරිලි ඉන්නවා කියනවා. අන්න ඒ වගේ කියනවා මේ අවීචි නිර් නරකාදී අපායේ තියෙන 136ක් අපායේ තියෙන නිරේ තියෙන දුක උපමා කරන්නේ එහෙම. වෙනස බහුලව උපදින බුදුරජාණන් කියනවා බොහෝ තැන්වල මෙන්න මේ මිච්ඡා දිට්ඨියත් නොදැන සම්මා දිට්ඨියත් නොදැන ලෝකෝත්තර සමාධියේ පැත්තකින් තැබේවා. මේ මිච්ඡා දිට්ඨි සම්මා දිට්ඨි මේ දෙක නොදැන කටයුතු කරලා අය පව් කරොත් අන්න එයත් ඒකාන්ත නිරේ තිරිසන් ලෝකේ උපදිනවා. මිච්ඡා දිට්ඨියත් සම්මා දිට්ඨියත් නොදැන පව් කරනවනේ. මේ අර මං කෝනේ උදේම දෙක පින් කරන අයත් ඉන්නවා. පින්කල කොහෙද යනවා කිව්වේ? බ්‍රහ්මලෝක කාම දිව්‍ය ලෝක 6 මනුස්සපතේනේ. පව් කල කොහෙද යන්නේ? 136ක් නිරේවල් අප්‍රමාණ තිරිසං අපායක් තියෙනවා. ප්‍රේත විශයක් තියෙනවා. අසුරු විශයක් තියෙනවා. නේ? ওই දෙකම මැදිහත්ව කරලා මනුස්සපතේ ඇවිල්ලා දුක් සැප මිශ්‍ර වූ වේදනා විඳිනවනේ. අතප්පය කැඩෙනවා කෙනෙක්ගේ. ඒ ඇසේ යා මහ සැප විඳිනවා. එක එක පදන බ්‍රහ්මලෝක පහක් තියෙනවා. අනාගාමි සුද්ධවස්තල පහ. ඒව කුසලයෙන් විතරයි උපද්දවන්නේ. ඒකට යන නම් මිච්ඡා දිට්ඨිය දැනගෙන සම්මා දිට්ඨිය දැනගෙන ලෝකෝත්තර සම්මා දිට්ඨිය දැනගෙන ධර්මයේ හැසිරුණාම අන්න ඒ දිව ලෝකවල බ්‍රහ්මලෝකවල උපදිනවා. කෙනෙක් අනාගාමි වුණොත් අනාගාමි නොවුනොත් දැන් අනාථ ප්‍රතිස්සමයිනේ තුසිතේ. හැබැයි මල්ලිකා දේවි තියෙන්නේ තුසිතේ. අන්න ඒකයි වෙනස. අපායෙන් මිදලා අනාථ පිළිසතුමා ජීවිත හතයි තව තියෙන්නේ උත්තමයට මල්ලිකාට අනන්ත සසරක් තියෙනවා සතර පාය සහිත. හැබැයි දිව්‍ය ලෝකේ සැප එකයි නේද? දෙකම තුෂ්ටේ තියෙන සැප එකයි. මල්ලිකාත් ඒක විඳිනවා. කොසල මල්ලිකා ඈ කොසරද්දුමගේ බිරිඳ. ඒතර අපේ අනාථ පිළිසතුමත් එතන ඉන්නේ. ඒ සැපේ විඳිනවා. හැබැයි අනන්ත ඊට වඩා බලවත් අප්‍රමාණ බලවත් සෝතාපන්නුත්තමයක් නේ. ඒ පුණ්‍ය ඉරිදී ඔක්කොම බලවත් නමුත් එක දිව්‍ය පතයක්. සදහට මේකෙ මිදෙනවා. ජීවිත හතයි උපරිම පරම යා දහම දහමේ හැසිරෙන එක ඇත්තරී කියමු සෝතාපන්න චුත්තමේ. එයා ජීවිත හතයි සසර යන්නේ කොච්චර පමා වුණා. එයා ධර්ම හැසිරෙන තු කාමයේ හැසිරුණා කියමු. කම් සැපම විඳ විඳ හිටිය කියමු. ජීවිත හතයි. ඒ ජීවිත හත දිවි ලෝක හතක වෙන්න පුළුවන් අපි දන්නේ. එක මනුස්ස ලෝකයටත් එන්න පුළුවන්. මේ වගේ පාපී කාලයකට නම් කවදාවත් සෝතාපන්න කෙනෙක් මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. දෙවියන් අතරේ. අර දීර්ඝාෂි තින කාලේ 80000 මේවයි 120000 ලක්ෂ ගණන් ආශි තිනකොට අනේ බුදු කාලෙක නම් මනුස්සපතේට ඒවි සෝතාපන්න වෙච්ච උත්තමය. මේ වගේ පහත් ආශි තින කාලේ කවදාවත් එන්නේ නැහැ බුදු ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා. ඒ කියන්නේ මාර්ගඵලලාභී අය දෙවියන් අතරේ මෙහෙට එන්නේ කවුද? මෙහෙ ඉන්න කෙනෙකුට මගපල් ලබන්න පුළුවන්. මගපල් ලබලා මරණ මොහොතේ ශනිකෝ යාල බ්‍රහ්මපතේ මේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකෙට උපදී. ඊට අනුව යාල වඩන ගුණයට අනුව බාගතුනාසේ. ඔව්. ඒක හරිනේ.
නෑ.
කවුද හරි කියන්නේ? අවංකම සාදීන උසන්න හරි කියන අය.
ඒක හොරු නේද?
කනේ එමනේ කවුද හරි කියන්නේ? හරි කෙනා තුස වරග තියාගන්න නිරේ උපදීවේ වගේ දැක්මක් තියෙනවා. කවදාවත් අපායෙන් බේරෙන්නේ නැහැ නිසා කවුද ඇහුවේ? අම්මා අපේ කොහොඳයි. නමුත් අම්මා මතක තියාගන්න ඒ වගේ දැක්මකට නම් යන්න එපා. මොකද සියලු ලෝක ධාතු වල මේ ලෝක ධාතු විතරක් නෙවෙයි සියලු ලෝක ධාතු වල මනුෂ්‍යපතයක් තියෙනවා. මේ වගේම දිව්‍ය ලෝක 6ක් බ්‍රහ්ම ලෝක 15ක් අරූපී තල 4ක් මේ 31 තලේ තියෙන සියලු ලෝක ධාතු වල මේක එක ලෝක ධාතුවක් විතරයි මේක ඉරහඳකින් ආලෝකමත් වෙන්නේ. මේ වගේ ලෝක ධාතු අනන්ත තියෙනවා. මේ හැම ලෝක ධාතුවකම සම්මා සම්බුදුරු පහළ වෙනවා. ඒ හැම ලෝක ධාතුවකම ජම්බුද්දීපය කියලා එකක් තියෙනවා. ඒ විදියමයි බහුතරයක් ඔය හැඩේම. හරි. ඒ සියලු ජම්බුද්දීපවල ජම්බුද්දීපය කියන භූමියේ විතරයි සම්මා සම්බුදුරේ සක්විති රජ කෙනෙක් පසේ බුදුරේ පහළ වෙන්නේ. අරේ කාලකන්ණි කියනවා මේ ලංකාව ජම්බුද්දීපේ මොකද අර මගු මගුලක් කියන තිරිසනු ටිකක් ඉන්නවා. චීවරධාරී පාපි නිරේගාමි පැවිදි ටිකක්. එතකොට ඒ වගේ ගිහියොත් හැදිලා ඉන්නේ. ඒ නිසා මතක තියාගන්න. ඒ වගේ දෘෂ්ටියකට කවුරු හරි යනවනම් නිරේ අතේ තියාගෙන ඉන්නේ කියලා මතක තියාගන්න. අතේ නේ ඔළුවේ. තිරිසන් අපායයි නිරේ මේ හිස මතේ තියන් ඉන්නේ කියලා මතක තියාගන්න. හරි? මස්තකේ උතුම්ම තැන තියන් ඉන්නේ කියලා මතක තියාගන්න. අවීචියයි එක්ක තිරිසන් අපායයි. හරි. ඒ නිසා අත එහෙම පෞකාර දෙයක් මේ සමාජයේ පැතිරලා යනවා. හැබැයි කවදාහත් මතක තියාගන්න ඉබදු දෘෂ්ටියක් කවුරු හරි දරාගෙන ඉන්නවනේ ඒක සත්‍ය වශයෙන් ගන්නවනම් මතක තියාගන්න. මෙලෝම යා පිරිනවා. පිරිල ඒකාන්තයෙන් මරණ මොහොතේ හුස්ම රැල්ල අතහැරනකොටම අවිචේන නම් බේරෙන එකක් නැහැ. ඉනි දැල් අතර උපදීවි ඒකාන්තයෙන් මම ඒකාන්ත කොට කියන්න පුළුවන්ම. මොකද බුදුරජාණන් දේශනා කළා තියෙනවා ජම්බුද්දීවේ තථාගතයන් වහන්සේ උපදින භූමියේ විස්තරය පව. මැද දේශේ පැනවීම පව පනවල තියෙනවා. යොදුන් ගන්න පව පනවල තියෙනවා. විනය කොටස. මහාගපාලි. ඒ නිසා එහෙම පනව පැනවීමක් තියෙනවා නම් ඒ පැනවීම ඉක්මවා කවුරු හරි පාපී පුද්ගලෙ බුදුරණන් වහන්සේ වෙන තැනක පුදුනා කියනවනම් අර සරක් යන වහන්සේගේ සරක්තා ඥාණයට පයින් දහපු කෙනෙක්. එහෙම කාලකන්ණි අධර්මයක් කියනවා අවිනයක් කියනවා වෙනවා. එහෙනම් මතක තියාගන්න නිරේ මිදෙන්නේ නැහැ. තිරිසන් ලෝකෙට එන්නේ නැහැ. ඒකාන්ත කියන්න පුළුවන්. එයා නිරේ මිදෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. සාදු සාදු. අපේ උන් අම්මා මේ සිංහල ජනතාව අර පල්ලියට යන්න තියෙක විතරයි. පල්ලියටත් යනවා. නමුත් අම්ම එහෙම නෙමෙයි. අර ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයි. මුස්ලිමින් වගේමයි සමහර අය. හැබැයි එකම එක වෙනසක් තියෙනවා. ඒකට අපි හිසනමා ගෞරව කරනවා. ඒ තමයි මේ දන් දීම කියන්නේ. ලේ ධාතුවේ තියෙන જાතියේ අපේ જાතිය මමත් එහෙම එකෙක්. මමත් මේ අවුරුදු 23 වෙනකන් භාග්‍යතුනාසේක ධර්මයේ විනය යම් දවසක දැනගත්තද සූත දේශනාව ඒ සූත පොත අසල පැවිදිලා මාත් කියවගත්තේ අවුරුදු 24 දී. ඒ තාක් මමත් මිත්‍යා දෘෂ්ටි කීටියේ. ඔබලගේ රාමුවේ ධ්‍යාන වැඩුවා මමත් මිත්‍යා දිට්ඨිය ඉඳගෙන. එදා මම භාග්‍යතුනාසේක දහම් විනය හෝ මේ සම්මා දිට්ඨිය මිත්‍යා දිට්ඨිය මොකද්ද කියලා දැන හිටියේ නෑ. මමත් හැබැයි ධ්‍යාන සිත උපද්දවල තියෙනවා පොඩි කාලේ. ඒකයි මේ කියන්නේ. එනිසා කියන්නේ අපිත් ඔයාලා වගේමයි. මමත් ගාල්ලේ අපිත් හිටියේ අපිත් මිත්‍යා දිට්ඨියේ පරම හිටි. අපි කවදාවත් අපායෙන් මිදෙන්නේ නැහැ හිටියන. ධර්ම විනය නොදැන. හැබැයි බුදුරජාසක දහම් විනය අපි අධ්‍යයනය කරා. අධ්‍යයනය කරද්දී මේ සියල්ල අපි දැනගත්තා. මිත්‍යා දිට්ඨිය කියන්නේ මේක, සම්මා දිට්ඨිය කියන්නේ මේක, ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ මෙන්න මේ තුන දැනගත්ත කෙනා එකාන්තයෙන් පිරුණා පා. මම ওই ප්‍රශ්න එකක් තියාම මම මේ හිතේ මේ අම්මාගෙන් පොඩ්ඩක් මතුවිමතු යාවා. ඒ ප්‍රශ්නේ අහපු එකට හරි බොහොම පිං. මොකද කවදක හරි ඒකාන්තයෙන් ඔබලට යහපතක් වෙන හේතු වෙයි. කවද කොහොම බුදු සසුනද? හොඳයි ඒකාන්තයෙන් එක දරා ගන්න. හැබැයි පැය 16ක් විතර ඇයි. අර අම්ම කිව්වනේ මේ මොකද්ද මේ අපේ සිංහල ජාතිය මෙහෙමයි කියලා. ඒක ඇත්තම හොඳේ අපේ අයගේ තියෙන උතුම්ම දේ මගේත් තියුණු ඔබලාගේත් තියුණු මම සිංහල ජාතිකයෙක් අපේ තියුණු ශ්‍රේෂ්ඨම දේ තමයි මේ රට ජාති වෙනුවෙන් දෙයක් තුනොත් එකක කියනවා එක අනික එක බුදු ශාසනය කියන දෙයට මොන හරි දරන ඒ පණ ඇරලුණත් කැමැති අනිත් එක තමයි දම්පැන්දී
අපි ඉස්සර ඇත්තටම මේ ඒ ගුණ තිබුණා
අපි එහෙම දැක්කම්ම එතකොට මේ අද ඒව ඒකයි එතකොට මේ සිංහල ජාතියේ එහෙම ගුණ ටිකක් තියෙනවා හැබැයි මේ සිංහල ජාතිය පටලවා ගන්න එපා බෞද්ධ කියලා බෞද්ධ කියන්නේ ජාතියක්ද ආගමක්ද ඈ ඔව් ආගමක්ද දර්ශනයක්ද ඈ කවුද කියන්නේ ඔයා නේ දර්ශනයක් නේ ඒක ඒක තමයි මිච්ඡා දිට්ඨිය වලේ මේක ආගමක් නෙමෙයි මේක දර්ශනයක් නෙමෙයි මේක මොකද්ද මේක චතුරාර්ය සත්‍ය ධර්මය මේක ධර්මයක් මේකට කියනවා ආර්ය සත්‍ය ධම්මය ධර්මය මේක චතුරාර්ය සත්‍ය ධර්මය මතක තියාගන්න මේක ආගමකට කොටු කරේ කවුද හෙන්රි ස්ට්‍රීල් ඕල්කට් ඇතුළු පිරිස මේට අවුරුදු 100 200කට විතර අතීතයේ තමයි මේක ආගමක් කළේ අපිට වැරදුණු අංක එකේ තැන මේක ආගමක් බවට පත් කළා ඊට පස්සේ මේක දර්ශනයක් කරනවා මෙන්න මේ 2010 ඉඳන් වගේ කාල කණිටියක් ඉන්නවා මේ ආගම ව්‍යාප්ත කරන සුදු ඇඳගෙන අර මොකක්ද ඉන්නවා සුදු ඇඳුම දාගෙන අපේ සිංහල එවුන් අහන්නේ නැද්ද ඔය දහම කැසට් පීස් දාගෙන CD දාගෙන
අහනවා
ඉතින් උන් බෞද්ධද නෑ උන් සිංහල සිංහලයාගේ හැම මිත්‍යා දෘෂ්ටියක්ම තියෙනවා උන් දන්නේ නැහැ බගදුනාසික දහම විනය ඒ නිසා නොදැන නොවිමසා ධර්මයේ වගේ දේවල් කරනවා නේද ඒ නිසා නේද ඔයාලා කටිනිය විදිහට කරන්නේ නෑ මෙහෙම අම්මා ඒක එහෙම කියන්නත් එපා හොඳේ එහෙම කියන්න එපා ඇයි එතකොට ඔයාලා මන්දබුද්ධිකයිද බාගතුනාසේ මොකද කිව්වේ පිරුණම් පාන කලින් යම් කෙනෙක් මෙයයි ධර්මයේ මෙයයි විනය කියලා කිව්වපමණින් ඒක පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා ප්‍රතික්ෂේපනකොට පිළිගන්නේ නැතුව සූත්‍ර දේශනා විභාහ බලන්න කියනවා විනහිලා සසඳන්න කියනවා දැන් ඔයාලා කවුද ඒක කරන්නේ සූත්‍ර පිටකේ ඇසුරු කරන්නේ කවුද විනය පිටකේ ඇසුරු කරන්නේ කවුද මෙන්න මේ දෙක කරනවා නම් මේ සියලු අකුසලය වැරද්ද නිවැරද්ද පාපය අපිට දකින්න ලැබෙනවා එහෙනම් කවුරුවත් වැරදි නැහැ තමනුයි වැරදි දැන් මමත් අම්ම උතනෙ හිටි මමත් කටනම් වින්කම් පස්සේ ගිහිල්ලා තියෙනවා කොච්චර අපි රැයෙන් නැහි කියන උදව් කළා තියෙනවා සරසනේවා පන්සල සරසනේවා ඉඳන් කොච්චර දේවල් අපි කළා තියෙනවද ඔය කටණයක් කිට්ටු වෙද්දි එහෙමයි නේ කැවිලි පෙවිලි හදාගෙන බලන් ඉන්නවා නමුත් තමයි මේ අපිත් ඔය දේ කළා අපි හොයන්න ඕන බුදුරජාණන් දේශනා කළේ මොකද්ද කියලා එතකොට බුදුරජාණන් දේශනා කළේ නැත්නම් ඒ දේ කරොත් අපිට යහපතක් වෙයිද එහෙනම් අන්න ඒක කරන්න එපා හොඳේ ඔබලා කැමැද්දයක් කරන්න තමගේ මමත්වයයි බුදුරජාණන්ගේ අවබෝධය කියන්නේ දෙකක් තමගේ මමත්වයෙන් හිතනවා නම් මේක මට මං කරනවා කියලා ඔයාලා කරන්න. හැබැයි කවදාවත් පිනක් අරසේද වෙන්නේ නැහැ. තමගේ මමත්වය කියන්නේ එකක්. භාග්‍යතුන් වහන්සේගේ සරක්තා ඥානය කියන්නේ එකක්. එබදු උත්තමේ, එබදු අනන්ත දුර්ලභ උත්තමේ දේශනා කරපු දහම මේ කාලේ තවම තියෙනවා සූත්‍ර පිටක, විනය පිටක පොත් අහසලා තුල. අවබෝධ කරපු උතුම් භික්ෂුන් වහන්සේලා තියෙනවා. උපාසක උපාසිකවරුත් ඉන්නවා. අද භික්ෂුණිය අද මේ සමාජයේ නැහැ එක මතක තියාගන්න. හොඳේ බික්කුණිය කියන තැනට විශාල පදනමක් තියෙන ඒවා කතා කරන්න අවශ්‍ය නැහැ දැන්. නමුත් අද බික්කුණි සංඝයාද අද අපේ ලෝකෙ දකින්න නැහැ. මනුස්සපතේත් නැහැ. ඉතින් එතන යාට කොහොමත් නැහැ. අද ඉන්නේ ගිහි අනගාරික සිල් මාතාවෝ. එයාලට අයිති උපාසක කියන තැන, උපාසිකා කියන තැන, ඒ උපාසිකා උපාසකයන්ගේ අනගාරිකුණු පිරිසට කියනවා සිල් මෑණියෝ. අද ඒගොල්ලෝ සිවුරු චීවර පරවගෙන ඉන්නවා. ඒක වැරදි. ඒක අකපදයක්. ඒක නිකම් මතක තියාගන්න.
ඒක කියන්නේ සම්මා දිට්ඨියයි
ඒක තමයි ප්‍රශ්න වෙන්න ඕන මොකද්ද සයින්හස එහෙනම් මේ මිච්ඡා දිට්ඨිය කියන්නේ මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද තව එකක් තියෙනවා ලෝකතර සම්මා දිට්ඨිය මොකද්ද කියන්නේ කවුරුත් අහු මොකද නේද එතකොට භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ මේක කියවගෙන මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් අහසගේ සාලේයක සූත්‍ර දේශනාව වේරංජක සූත්‍ර දේශනාව ඔය තියෙන ඕන තරම් හොඳේ මූලික වශයෙන් පෙන්වන්න එතකොට මජ්ක්‍ධිමනිකායේ දෙවෙනි පොත් අහසේ අපන්නක සූත්‍ර දේශනාව සුන්දර සූත්‍ර දේශනාව සියලු දේ පරිපූර්ණ පනවන ඒ ඔබලා කියව ගන්න කැමති නම් එතකොට එහෙමනම් මෙතෙන්දී භාග්‍යතුන් වහන්සේ ඒ ශාලා කියන ගමට වඩිනවා කොසල් රටේ ශාලා කියන ගමට චාරිකාව වැඩනකොට ඒ ගමේ වැඩවාසය කරනවා එතකොට ඒ ගමෙහි මිනිසුන් මේ ආරංචිනවා අපේ ගමට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන උත්මයෙක් වැඩම කරලා පළවෙනි මුණ ගැහිම. එතකොට මේ ඒ භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඒ කාලේ මේ ආත්පස පැතිරිච්ච ගුණරාවයක් තුනනේ. මොකද්ද?
නෑ.
ආන්නාරි. ඉතිපි සෝ. ඉතිපි කියන එකේ අර්ථේ? සිංහල අර්ථේ? අරහ කියන එකේ සිංහල අර්ථේ? ඔයත් දන්නේ හරි අඩුවේ. සම්මා සම්බුද්දයි කියන එකේ අර්ථයනේ. එහෙම ඒගොල්ලෝ එදා මිනිස් සමාජය ඒ පාලි භාෂාවෙන් පැනුණු ඒ උතුම් සමාජෙහි ආත්පස පැතිරලා තුන වචනේ අර්ථයත් එක්කම ඉතිපි කියන්නේ ඉතිපි කියන ඉතිපි සෝ කියන එකේ අර්ථය දරා ගන්න මේ සිදුවීම් ඇසුරු කරගෙන කියන අර්ථය. ඒ කියන්නේ මේ සිදුවීම් නිසා ඒ භාග්‍යතුන් හසේ අරහන් වනසේක මෙන්න මේ නොයෙක් අවස්ථාවල තථාගතයන්ගේ ජීවිතේ මෙන්න මෙබඳු සිදුවීම් වුණා. උරුවෙල් කාශ්‍යප දමණය කරා ඉරිදි 3000 ගණන් පානවා. ඉරිදි 3500ක් හරි කොහොම ගාන ඉරිදි පාතිහාර පානවා. එතකොට ඒකේ පළවෙනියෙන්ම කරන්නේ උරුවෙල් කාශ්‍යපගේ ඒ සෙනසුනේහි ආරාමයේ මේ නාගයෙක් ඉන්නවා මහා ඉරිදි තියෙන. ඒ නාගය දමණය කරනවා. නාගය දමණය කළ උදේ පාත්‍රයට දාගෙන මහා ඉරිදි තියෙන නාගයෙක්. අපා සත්‍යයේ තිරිසන් අපායේ. නමුත් මහා ඉරිදි තියෙන නාගයෙක්. ගිනි බිබල දුම් පිටකල එන මහා දෙයක් වෙනවා. ලස්සන කතාවක් මහෞදපාලි පළවෙනි පොත්හන්සේ කියව ගන්න. හොඳ සුන්දර බුදුරජාණන්ගේ ජීවිත කතාව තිබුණා. අනේ මෙබඳු මේ ශ්‍රේෂ්ඨ තථාගතයන් වහන්සේගේ අසිරිම සිදුවීම් හාත්ප සමාජයේ පැතිරලා ගියා. එදා මෙහෙම දෙයක් වුණා. අනේ එතෙන්දී මෙන්න මේ ගුණය පැන වුණා කියලා අන්න අරහන් සම්මා සම්බුද්ධ කියන ගුණේ හේතු සහිතව නිදාන කතාව එක්කම මිනිසා එදා දැනගෙන හිටිය. අද අපේ උන් දන්නවද? අර බුදුරජාණන්සේ අරහන් කියන ගුණේ පැනුනේ මොන වගේ කතාවක් නිසාද කියලා දන්නවද? අපේ කවුරුවත් දන්නේ නැහැ. ඇත්තම දන්නේ නැහැ. මේ අනුත්තර පුරුෂම සාර්ථී ගුණේ ඒකනම් තියෙන්නේ අර මොකද රාහුවපල දුරු වේවා නේ? අනුත්තර බුදු ගුණේ රාහුවපල දුරු වේවා. කොහොම දේවල් මේ කාලකණි සමාජය හෙනවා අපිට. හරි නින්දිතයි. හරි දුකයි. හොඳේ අවීචිගාමි පාපය. ඔය පතුරනේ කවුරු හරි ඒවා. ඊවරි පැවිද්දෝ හරි නාම මාත්‍රික බුදුසසුනේ පැවිද්දෝ හෝ වේවා නාම මාත්‍රික ගිහි උපාසක උපාසිකාව හෝ වේවා මෙන්න මෙබඳු දේවල් පතුරවනවා නම් අනේ අර උත්තම අනන්ත ගුණේ යතු අනන්ත පාතිහාරෙන් යතු ඒ අසිරිමත් ගුණ ටික අද මිච්ඡා දිට්ඨියකට එකතු කළා නේද? බුද්ධෝ බුදු ගුණෙන් මගේ කට්ටිය මේව නම් දන්නවා නේ. නමුත් අර භාගතුනසක ඉතිපිසෝ අර්ථවත් දන්නේ අරහන් ගුණය පැනෝනේ මෙන්න මෙබඳු ගුණයක් නිසායි. මෙබඳු සිදුවීමක් වුණා යම් අවස්ථාවක. අඟුලිමාලයන් වහන්සේ අඟුලිමාල කියන මහා භයානක මිනිවරු සොරා දමණය කළා තනියම ගිහින්. ලස්සන කතාව කියව ගන්න මජ්ක්‍ධිමනිකායේ දෙවෙනි පොත්හන්සේගේ අඟුලිමාල සූත්‍ර දේශනාව. ඇඬේවි කියව ගන්න. අසිරිමත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිත කතාව. අනන්ත අප්‍රමාණ තුම් දේවල් තියෙනවා. මහාගපාලි කියන විනය කොටස කියව ගන්න. බුදුරජාණන්ගේ පියවරක් ගන්න සමහර විස්තර විග්‍රහ වෙනවා. එනිසා අම්මා ඔබලා ඒව කියවන්න. ඒ දේශනා කියවන්න. හොඳේ. හරි. දැන් කියන්න. අන්න ඒ එබදු අරහන් ගුණේ කොහොමද? සම්මා සම්බුදු කියන්නේ ඇයි? සුගත කියන්නේ ඇයි? විචාචරණ කියන්නේ ඇයි? ආදි වශයෙන් ඒ සිදුවීම් සහිතව මේ මිනිස්සුන්ට ආරංචියට තුණා. බුදුරජාන්සේ ඒ ගම්වලට එන්න කලින්ම කටින් කට පැතිරලා තුණ මෙන්න මෙහෙම බුද්ධ කියන උත්තමයේ බෙහෙල ඉන්නවා. සම්මා සම්බුදුරේ සරඥය කියන උත්තමයේ මෙන්න මෙහෙම මහා පාතිහාරයයි කියලා මිනිස් සමාජ ගමෙන් ගමට පැතිරලා තුණ බුදුරජාන්සේ එන්නත් කලින්. බුදුරජාය සම්මා සම්බුදුරේ පරිණි අවුරුද්දේම මේවා ව්‍යාප්තලි කරයි. හොඳේ. මගද අපේ බිම්බිසාර රජ උත්තමයන් වහන්සේලා ඒ රජවරු සෝතපන් උත්තමයේ තමන්ගේ ගම් 84000ම මේ හසුන්පත් කියලා යවුවා. පාදේශීය නායකයන් පාදේශීය රජවරුන්ට 84000ට මේ යවුවා. එතකොට හිතන්න මගදේම ඒ උත්තමයේ සෝතපන් වෙලා සුළු දවසකින් 84000ටම හසුන්පත් යවලා තියෙනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න එදා ඒ ගුණ සහිත හේතු සහිතව මිනිස් සමාජය දැනගෙන හිටියා. අපේ අයද හැමදාම පොඩි කාලේ ඉඳන් චූටි එකක් කාලේ ඉඳන් ලොකු වෙලා මැරණකනුත් මොකද කරන්නේ? මල් ටිකක් තිබ්බා, පාන තිබ්බා, ඉලිනයක් තියෙනවා, ඔක ලයිට් එකක් හරි පහනක් අතු පතු කරා. ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ වැඩක් තියෙනවද? නෑනේ. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ මිච්ඡා පදනම් නම් තියෙන ගාර්ණා ගානක් වලට කියන්න. තව එකම එක දෙයක් කියන්න. ඒක කියලා සූත්‍ර දේශනාවට එන්නම්ම. හොඳේ. ඔයාලා ප්‍රශ්නෙට. ඔයාලා හැමදාම බුද්ධං සරණං ගච්ඡාමි එහෙම කියලා කියනවනේ. මතක් වෙන්නේ නැහැ ඇයි? හැමදාම තියනවනේ. දැන් ඒක හරි දෙයක්ද? බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං. ඒක හරි දෙයක්ද? අවංකවම අහන්න යමු. කියන්න කියන්න. හැමදාම කියන්නේ. ඕනේ හැමදාම ඔයාලා පහන් තියලා කියනවා. ඒක හරිද? ඒක බුදුරණස්ස පැනුමේ ඇයි? ඇයි භාග්‍යතුන් වහන්සේ ඒක පනවල තියෙන්නේ? කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං, ဒုတိယံපි ධම්මං සරණං, ဒုတိယံපි සංඝං සරණං, තတိယံපි බුද්ධං ධම්මං සංඝං සරණං ගච්ඡාමි කියලා ඒක පැනෙව්වේයි. ඇයි ඔයාලේක හැමදාම කියන්නේ කියලාද? මමත් කිව්වා. මමත් කිව්වා කිව්වයි ජීවිතේ බාගතුනසගේ ධර්ම විනය දැනගන්න තේක් මාක් කිව්වා. ඔයාලේ තැන මා සිටියේ ගිහි කාලේ. ඇයි එහෙම කියන්නේ අපි හැමදාම මල් පහසුන් තුල මගේ අද්දකින් මං කරේ ගිහි කාලේ. ඒක තමයි පුදුම වැඩක්. හැබැයි මතක තියාගන්න අනාථ පිළිසුතුමා ජීවිතේ එකම කතාවේ ඔක් කියලා තියෙන්නේ. දහමහල බාගතුන හසේ අර එදා එක්තර රැයක අර සීතවනේ බුදුරජාසේ මුණ ගැහෙන්න යන්නේ අර රැ ධ්‍යානසිතින් ආලෝකමත් වෙලා යනෝනේ සෝහණක් ළඟදී බය වෙලා මේනෝනේ. එතකොට සීවකේ අක්ෂය කියනවා ගාතාවක් නේ, සතන් ඇති සතන් අස්සා කියලා. එහෙම කියනවා. නැවතත් එහෙම තුන් වරක් කරනවා. ඊට පස්සේ අනාථ පිළිසුම මුණ ගැහෙනවා රාත්‍රී කාලේ. එහෙම අඳුරේ එහෙම බාගතුන හසේ සුදත්තේ මෙහෙ එන්න කියලා නමින් කතා කරනවා. බාගතුන හසේ මගේ නමිනුත් කතා කරා කියලා. ඇයි මේ දැකලා නැහැ කලින්? සතුටේ යනවා ගිහින් එතෙන්දි සෝතාපන්න වෙනවා දහමහලක්. අන්න එතෙන්දි කියනවා මගේ ජීවිතේ පවතින තාක් ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම බුදුරජ සරණ යනවා. ඒ උතුම් ධර්මයේ මගේ ජීවිතේ සරණ කරගන්නවා. ඒ මහා භික්ෂු සංඝයා මගේ ජීවිතේ ආරක්ෂක ස්ථානය කරගන්නවා කියලා සරණ යනවා. එච්චරයි. ආයි අනාදිරි සුභ මරණකම් බුද්ධං ධම්මා සංඝ සරණ කියලා කිව්වේ නැහැ. අපේ අය ඉපදුනදා ඉඳන් මැරෙනකම් බුද්ධං ධම්මා සංඝං කිය කටින් කියනවා. හැබැයි අසරණයි, සරණකුත් ඇති කරගෙන නැහැ. අනාථ පිළිසුතුමා මහා සරණ කැති කරගත්ත, සෝතාපන්නුන අපායෙන් මිදුණා, ජීවිත හතකට සසර කිති කරගත්තා. ඒ උත්තමේ එකම කතාවේ ජීවිතය කිව්වේ. මේක සාක්ෂිය කියවගන්න මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රය කියවගන්න. ජීවිත එකම කතාවේ කටින් කියලා තියෙන එක ඉස්මතු කළ මේ සූත්‍රයේ තියෙනවා. සංජිකා පුත්ත කියලා යාළු වහන බුදුරජාණන් ඉස්සරහම බෝධිරාජ කුමාරයා, ඇයි ඔබ මේ මෙච්චර මේ ධර්මයක් ප්‍රසාද කරනවා, බුදුරජාණන්ට ගෞරව කරනවා, දන් දෙනවා, ඇයි ඔබ මේ බුදුරණ සර ගියේ නැණි තාම? එයා තමයි එයාගේ ළඟින් ඉන්නේ හැමතියා. ඒ රජතුමාගේ කියනවා එතන ලස්සන කතාවක්. එතෙන්දි කියලා ඒක ඔබල සූත්‍රය කියව ගන්න. එතෙන්දි තුන්වෙනි වර කතාවට විතර. එතෙන්දි එයා ජීයාගේ ජීතේ පළවෙනි වතාවට එයා කටින් කියනවා දෙවතාවක් පොඩි කාලේ වෙන සිදුවීමක් වෙන්නේ. එකක් මව් කුසේදී එක වෙන්නේ. නමුත් එයා ඒක මතක තියාගෙන බුදුන් දහසඟු සරණ ගිහින් ඉන්නවා. එයා ජීතේ පළවෙනි වතාවට භාග්‍යතුන් සමීපයේ කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අදපට මේ මගේ ජීවිතේ එදා පටන් අද වෙනතුණු මගේ ජීවිතේ පවතින තාක් මම භාග්‍යතුන් හසේ මගේ ජීවිතේ ආරක්ෂිත ස්ථානය කරගන්නවා. ඒ උතුම් ධර්මය මගේ ජීවිතේ පිහිට පිළිසරණ කරගන්නවා. ඒ මහා සංඝයා මගේ ජීවිතේට ඇසුරු කරනවා, සරණ කරගන්නවා කියලා ජීවිතේ එකම කතාවක් කියනවා. අයි කියන්නේ දැන් විශාඛා උපාසිකාව ඔය සූත්‍රවල තියෙන විශාඛා උපෝස්ත සූත්‍ර 10 තියෙනවා. කොහෙවත් බුදුරජාසේ ගියාම කියනවද විශාල කෝපාසිකාණි වාඩි වෙන්න නමස්කාරය කියන්නේ? දැන් තිසරණ බුද්ධා සරණ කියලා කොහෙවත් කියලා තියෙනවද? සාරිපුත්තන් වහන්සේ දෙය කළා තියෙනවද? නෑ. එහෙනම් අම්මා මතක තියාගන්න මේකත් විශාල මුලාවක් අපි එන්නේ. ඇයි අයියේ බුද්ධා සරණ ගච්ඡාමි, ධම්මා සරණ ගච්ඡාමි, සංඝ සරණ ගච්ඡාමි කියලා බුදුරජාසේ පෙනුවේයි කියලා දන්නවද? මේ අයියට මතකෙච්ච චුට්ටයි ඉච්චරයි. දැන් ඔබලා දන්නේ නෑනේ. මතක තියාගන්න මෙන්න මේ මිච්ඡාදිට්ඨියක් දැනගෙන, සම්මාදිට්ඨියක් අර්ථ සහිතව ධර්මය දැනගෙන, ලෝකෝත්තර සම්මාදිට්ඨියක් දැනගෙන ගිහි ජීවිතයේ මිනිස්සු එදා ධර්මයේ විනිහසුරුණා. ඒකෙන් සමහර අයට මොකද හිතුනේ? මේ දේ නම් ගිහි ජීවිතේ උපදව ගන්න අමාරුයි, ඒ අමාරුයි, එනිසා මම පැවිදි වෙන්න ඕන. අන්න එබඳු දැනුමෙන් යුතු කෙනා පැවිදි වෙද්දී භාගතුනාසේ පණෝපු විනය කර්මය තමයි තිසරණ සරණාගමන. ඔබලා දැකලා තියෙනවද පැවිදි කර්ම? පැවිදි කරන පින්කම් වලට ගිහින් තියෙනවද? එතකොට දැකලා නැද්ද? සුදු ඇඳුම අයින් කරලා දාලා සිවුරු පොරවලා, සිවුරු ටික දීලා සිවුරු පොරව ගෙනාවට පස්සේ ඉස්සරහට මොකද කියවන්නේ හාඳුරු? ඈ බුද්ධ සරණ ගච්ඡාමි, ධම්ම සරණ ගච්ඡාමි. ඇහිලා නැද්ද? අරහ අර අර පැවිද්දට එන කෙනා කයින් බුද්ධ සරණ ගච්ඡාමි, ධම්ම සරණ ගච්ඡාමි, සංඝ සරණ ගච්ඡාමි, ဒုတိယံපි තတိယံපි කියලා අපිත් එහෙමයි පැවිදි වෙන්නේ. බුද්ධ ශාසනේ ගිහියා ඒ ධම්ම විනය දැනගෙන හිටපු ගිහි උපාසකයෙක් හෝ උපාසිකාවක් පැවිදි කරද්දී පණෝපු විනය කර්මය තමයි ඔන්න ඔය තිසරණ සරණාගමණය. මගේ වචන නෙවෙයි, මහාවග්ගපාලි පළවෙනි පොත් අහසගේ පබ්බාජිනී කන්දේ, කියන්නේ පැවිදි කිරීම පිණිස කරන ක්‍රියාවෙහි තථාගතයන්සේ පනවනවා. එතකොට ඔයාලා මුලාවක නෙවෙයි ඉන්නේ. ඒ මුලාවට ගියේ ඇයි? නෑ 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 අම්මා, එහෙම කියන්න එපා. ඒ කොහෙවත් ස්ථානයක් පලි නෑ මේකට. මේකට කවුද පලි? තමන්මයි. ඇයි? සූත්‍රයේ විනය හොයල බල්ල නෑ. ස්වාවිමසා නොබල සම්ප්‍රදායෙන් ආව කියලා හෝ පරම්පරාවෙන් ආව කියලා හෝ මහා ගරු කටයුතු හාඳුරු කෙනෙක් කිව්වා කියලා හරි ගරු කටයුතු පුද්ගලයෙක් කිව්වා කියලා හරි අපි ඒවා දරාගෙන යනවනේ. එහෙනම් එක මතක තියාගන්න, කවදාවත් අපිට යහපත පිණිස හේතු වෙන්නේ නැහැ. බය නැතුව කැමති නම්, කැමති කෙනෙක් තමගේ මමත්වයේ ඇත්තරලා කැමති නම් සර්වඥ ඥාණයට අත වෙලා ඕක අත්තරින්න කැමති කෙනෙක්. ඇත්තරලා බුදුරණන් සපනවන්නේ මොකද්ද? තථාගත සම්මා සම්බුදු පියාණන්ගේ ජීවිතයේ අසිරිමත් සිද්ධීන් සිහි කරමින්, ඒ භාගතුනාසේ අනුස්මරණය කරමින්, ඒ තථාගතයන් වහන්සේට මල් සූඳ දුන් පූජා කරගන්න කියලා. සූඳ අතුරන්න කියනවා. චෛත්‍ය ස්ථාන ආදී දවල්ට ගිහින් ඒ භාගතුනාසේ අසවල් ස්ථානයේදී මේ ලෝකෙට දිහි ජීවිතේ බෝධිසත්වයා මහා බෝධිසත්වයා බිහි වුණා. ලුම්බිනි සාලෝ අනද්ධානි සිහි කරගෙන මල් සූඳ දුන් අතුරන්න කියනවා. උදන්න කියනවා. වැඳුම් පිදුම් කරන්න කියනවා. ඊට පස්සේ ඒ තථාගතයන් වහන්සේ මෙන්න මේ ස්ථානයේදී සරත් ඥානේ සාක්ෂාත් කරා කියලා බුද්ධගයාව කියන භූමිය සිහි කරගෙන වඳින පුදන කියන. මෙන්න මේ ස්ථානයේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්‍රථම ධම්මචක්කපවත්තන දේශනාව දහම් රතේ දහම් රෝදේ කරකවා යවුවා. දෙව් මිනිස් ලෝකයේ අතර ධම්මචක්කපවත්තනේ දහම් චතුරාර්ය සත්‍ය ධර්මයේ නම් වූ ඒ රත රෝදේ කරකවා යවුවා. දේවේනවා මාරේනවා සම්මේනවා බම්මුණාවා කෙනිචවා ලෝකස්මී අපපතිවත්තිය කිසිම කෙනෙකුට පෙරලන්න බැරි ධර්මය කරකවා යවුවා දසදසාලේ. අන්නේ උතුම් ස්ථානයේ සීකල වඳින පුදන ගෞරව කරන්න කිව්වා. ඒ වගේම ඒ උත්තමයේ අනන්ත ඉරිදීන් යුතුව බබලන රන්වන් කයෙන් ගිනි දැල්සේ බබලන රන්වන් කයෙන් යුතුව අවසාන මොහොතේ පිරිනොම් පෑවා. කුසල රණුවර සාලෝ අනෙද්දානේ අන්නේ උත්තම සතර ස්ථානයේ සීකරගෙන වඳින පුදන ගෞරව සත්කාර කරගෙන කියලයි බුදුරජාණන් වහන්සේ පිරිනම් පාන අවසාන රැය අවසාන මොහොතේ දේශනා කරන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ. දීඝනිකායේ දෙවෙනි පොත අහසගේ මහා පරිනිබ්බාන සූත්‍රය. හරිද? පැහැදිලිද?
අපි මෙම සදහම් කතාව කොටස් තුනක් වශයෙන් ඔබ වෙත ගෙනෙන්න ලබනවා. මේ හා බැඳෙන මේ අද අවසන් කරනු ලැබූ කොටසෙහි ඉතිරි කොටස අපි ඊළඟ සදහම් දානමය පරිත්‍යාගයේ මගින් ඔබ වෙත ගෙනෙන්න ලබනවා. එය ඔබ අසන්න කියලා ඔබට ගෞරවයෙන් මතක් කරමි.